Dai, sadhu. Dedahas visekavasare palaveni maase dahatvenida bhavana vedasatahana saddha gunati vasanavanta pinvatni. සිත පලවා හරින්නට කල්පනා කරන මොහොතක්. එහෙම නේද පින්වත්නි? සිත පලවා හරින්නට කල්පනා කරන මොහොතක්. සිත දුකයි කියලා අපි දැනගෙන තියෙනවා. ඒ නිසා අපි කල්පනා කළා මේ සිත පලවා හරින්න. සිත කියන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධය. සිත කියන්නේ කුමක්ද? තණ්හාව, මානය, දිට්ඨිය කියන්නේ සිතම තමයි. ඒ නිසා අපි සිත පලවා හරින්නට කටයුතු සිද්ධ කරන්නටයි මේ ලෑස්ති වන්නේ. සිත පලවා හරින බෙහෙත ක්‍රමය සොයාගත්තේ බුදුහාමුදුරුව. සංඥා රහිත ගමනක් ගිහිල්ලා තමයි මේ සිත පලවා හරින බෙහෙත සොයාගත්තේ. කුමද්ද වචනය? හොඳට ඇසුනද ඔබට? සංඥා රහිත, සහිත නොවේ, රහිත, තොර. බාගෙට ඇහිලා මදි. හොඳට ඇහෙන්න ඕන, හොඳට තේරෙන්න ඕනේ කියන කාරණේ. සංඥා රහිත ගමනක් ගිහිල්ලා තමයි මේ බෙහෙත සොයාගත්තේ බුදුහාමුදුරුවෝ. මේ සංඥාවන් වලින් සමන්විත මනුස්සයා මේ සංඥා රහිත දෙයක් පිළිබඳව සංඥාවක් ඇති කරගන්නේ කොහොමද? හිතන්නවත් බෑනේ. හිතන්නවත් බෑ. අන්න ඒ නිසා පිනතුනි මේ සංඥා ලෝකයට හැමදාම මේ තථාගත ධර්මය උපාදාන රහිත මිනිස්සුන්ට පෙන්වන්න බෑ. මේක තර්කයට ගැලපෙන්නේ නෑ. ලෝකේ තර්කයට ගැලපෙන එකක් නෙමෙයි. තර්කයේ ඉක්ම වූ එකක්. අතක්කාවචර ධර්මයක් නේ. මේක අවබෝධ කර ගත්ත කෙනෙකුට ඇරෙන්න, අවබෝධ කර නොගත් කෙනෙකුට කොච්චර කිව්වත් කියන්න බෑ. මාළුවෙකුට අර ගොඩබිම පිළිබඳව විග්‍රහයක් කරන්න බෑ වගේ තමයි. මාළුවෙක් මොකෝ සීගිරිය ගැන විග්‍රහයක් කරන්නද? මාළුවෙක් දියනින්නේ නේද? මූදේ මාළුවෙකුට සීගිරිය ගැන විග්‍රහයක් කරන්න බෑ. සිරීපාද විග්‍රහයක් කරන්න බෑ. ඒ වගේම පුතඥයාට නිර්වාණය පිළිබඳව විග්‍රහයක් කරන්න බෑ. ඒක තමයි බුදු වදන, ඒක තමයි පරම සත්‍ය. ඒක මේ අපි ලොකු වෙන්න, මම ලොකු වෙන්න කියන එකක් එහෙම බණක් නෙමෙයි. එහෙම කෙනෙක් නෑ මෙතන ලොකු වෙන්න, පොඩි වෙන්න. ඒ නිසා කවමදාකවත් පුතඥයෙකුට නිවන් දකින්න බණ කියන්න බෑ. ඒ නිසා සියලුම මහා සංඝ රත්නය හොඳට ධර්ම දරයි, හොඳට නිවන් මඟ දන්නවා. දන්නවනම් ගිහිල්ලා දැකපසක්කට සම්පූර්ණ කොට ඇවිල්ලා දේශනාවල් පටන් ගන්න ඕන. ගිහියෙකුටවත් නෑ පැවිද්දෙකුට වන්දේ. යහපත් දේශනයක් මේ ලෝකෙ කරන්න බෑ ලෝකෝත්තර මඟ අවබෝධ කරගත්තේ නැති කෙනෙකුට. හිත මනාව සකසාගත්තේ නැති කෙනෙකුට මේ ලෝකේ ගැන නිවැරදි දෙයක් කියන්න බෑ. ඔවුන් කියන්නේම දෘෂ්ටි. ඔවුන් කියන්නේම සංඛාර රැස් වෙන දේවල්. වෛරය, ක්‍රෝධය, ඉරිෂියාව, මාන්නය පළවා හරින දේවල් නෙමෙයි, රැස් වෙන දේවල් තමයි කියන්නේ පින්වත්නි. එහෙසම් සියලුම ආගමිකයෝ උතුම් මගපල නිවන් අවබෝධයට පත් වෙලා නැත්තම් මේ මොහොතේ දේශනාවල් පැහැදෙනවා ඇති ලෝකෙ දහස් සංඛ්‍යාත. ඒ හැමෝම ඒ දේශනා කරන්නේ මොනවා හරි දෘෂ්ටියාන්තයක්. ඒ දෘෂ්ටියාන්තේ ලෝභ, ද්වේෂ, මෝහ ඇති. බුදුහාමුදුරු හරි බණක් හරි දේශනයක් කියලා කියන්නේ ඒ දේශනේ ඇතුලේ, වචන ඇතුලේ ලෝභ, ද්වේෂ, මෝහ නැති වෙන්න ඕන. හරි ධර්මයක් ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ඒ වචන ඇතුලේ, තමන් ශ්‍රවණය කරන දේ ඇතුලේ ලෝභ, ද්වේෂ, මෝහ නැති වෙන්න ඕන. එහෙම තියෙනවනම් එතන හරි බණක් නැහැ පින්වත්නි. පැහැදිලිද? අපි මුලින්ම මතක් කළා බුදුරජාණන් වහන්සේ සංඥා රහිත ගමනක් ගිහිල්ලා තමයි මේ නිර්වාණ ධර්මයේ නැමැති මේ බෙහෙත සොයාගත්තේ කියලා. දැන් ඔබත් මේ බෙහෙත සොයා ගන්න ඕන, මේ බෙහෙත පානය කරන්න ඕන. ඔබට සංඥා සහිත ගමනක් ගිහිල්ලා මේක හොයා ගන්න පුළුවන්ද? බෑනේ. එහෙමනම් ඔබ සංඥා රහිත ගමනක්ම යන්න ඕන. කැමතිද ඔබ සංඥා නැති රහිත ගමනක් යන්න? බලන්න සුළු මොහොතකට ඔබේ හිත හදාගන්න බලන සංඥා රහිත ස්වභාවයකට හදලා කියන්න බලන්න මං හදාගත්තා කියලා. අභියෝගයේ ඔබට ලැබෙන, අනුශාසනයේ ඔබට ලැබෙන, ප්‍රතිපදාව ඔබට ලැබෙන මොකක්ද? සංඥා රහිත මොහොතක් වේලාවක් හදාගන්න. බලන්න ඒක දැන් හදන්න පුළුවන්ද කියලා. මේ දැම්මම සාදාගත්ත නම් පින්නතුන් ඒ මාර්ගයේ දිගේ ගමන් කරන්න ඕන. කුමක්ද සාදාගත්තේ? සංඥා රහිත අවස්ථාව. හැබැයි තමන් නිරන්තරයෙන්ම පරීක්ෂා කළ බලන්න ඕන මේ ඔබ සාදාගෙන සිටින්නේ සංඥාවක්ද නැද්ද? හොඳින් පරීක්ෂා කර බලන්න ඔබ ඔය සාදාගෙන තියෙන දේ ඇතුලේ සංඥාවක් තියෙනවද බලන්න. ඒ නිසා සංඥාවක් තිබෙනවා නම් එතන වැරදි සංඥාවක් නැති අවස්ථාවක් හදාගන්නටයි අනුශාසනය. ධර්ම ශ්‍රවණය කරනවා තරම් ලෙහෙසි පාසු කාර්යයක් නොවේ ධර්මයට අනුව හිත හදාගන්න එක. ධර්ම ශ්‍රවණය කරන කෙනා අවුරුදු 100කින් මේ ගමන යනවනම් ධර්ම ශ්‍රවණය කරනවා සමගම හිත හදාගන්න කෙනා අවුරුද්දකින් මේ ගමන යනවා. ගමන ගිහිල්ලා අවසන් කරනවා. ඊටත් වැඩි වේගයක් ඇති වෙන්න පුළුවන් සංසාර පුරුදු තිබුණොත් හිත හදාගෙන. සංඥා රහිතව සිටින්නට කුමක් අප කළ යුතුද හිතන්න බලන්න. උත්තරේ ඔබ මතින් ඔබ තුලින් ලබා ගන්න එවිට ඒ උත්තරේ වටිනාකම අගේ ඔබටම දැනේවි. සංඥා රහිත සිටින්නට අපි කුමක් කළ යුතුද? පරීක්ෂාවට ලක් කරන්න දේශනෙන්ම හැමතිස්සෙම උත්තර බලාපොරොත්තු නොවි තමා තුළින් උත්තර බලාපොරොත්තු වන්න. පළමුව තමා තුළින් උත්තර, දෙවනුව දේශනාවෙන් උත්තර බලාපොරොත්තු වන්න. ඔබ එක පිළිතුරක රැඳෙන්න එපා. ලබාගන්න පිළිතුර තුලත් අඩුපාඩු සොයමින් ගැඹුරින් විශ්ලේෂණයකට නැවුම් නව නව පිළිතුරු ලබා ගන්න. ප්‍රශ්නය තමයි සංඥා රහිත බව ඇති කර ගැනීම උදෙසා කුමක් අප කළ යුතුද? ඒකට යම් යම් උත්තර ඇති පින්නතුන් ළඟ ඇවිල්ලා. අපිට පින්වත්නි සංඥා රහිත ක්‍රියාවක් ආරම්භ කළ හැකිද? මොකද ප්‍රශ්නේ? සංඥා රහිත ක්‍රියාවක් ආරම්භ කළ හැකිද? උත්තරේ ඔබ සතුව ඔබ තුලින් ලබා ගන්න. කුමද්ද ප්‍රශ්නාර්ථය? සංඥා රහිතව අපට දෙයක් කළ හැකිද? සංඥාවකින් යමක් කළොත් ඒකේ ප්‍රතිඵලය වන්නේ කවරක්ද? සංඥාවකින් යමක් කළොත් ඒකේ ප්‍රතිඵලය වන්නේ කුමක්ද කවරක්ද? සංඥාවකින් යමක් කරලා සංඥාව රහිත විය හැකිද? සංඥාවකින් යමක් කළොත් ප්‍රතිඵලය සංඥා සහිත විය හැකිද රහිත විය හැකිද? මේ මුළු ලෝකෙටම වැරදිලා තියෙන තැනක් පින්නතුන්ට මේ නෙවැරදි කරලා දෙන්නේ. සංඥා රහිතව දෙයක් කළොත් ප්‍රතිඵලය සංඥාවක්ම වේද නොවේද? අපි කරන දෙයට අනුව තමයි ප්‍රතිඵලය කියලා අපි අහලා තියෙනවා. සංඥා රහිත ගමනක් ගියොත් සංඥා රහිත ප්‍රතිඵලයක්. සංඥා සහිත ගමනක් ගියොත් සංඥා සහිත ප්‍රතිඵලයක්. බුදුරජාණන් වහන්සේ මේ ආධ්‍යාත්මික ලෝකයේ හැම සංඥාවක්ම නිරෝධ කරනවා. නිරෝධ කරන දහමක්. රති දහමක් නෙමේ අරති දහමක්. ඇලෙන දහමක් නෙමේ ගැලවෙන දහමක්. ඇයි ගැලවෙන්නේ? ඔළුවේ මායාවක් හදාගෙන තමයි, ඒ මායාවට තමයි හොඳයි හොඳයි කියලා ඇලෙන්නෙත්. ඔළුවේ මායාවක් හදාගෙන ඒකට තමයි නරකයි නරකයි කියලා ගැටෙන්නෙත්. තමන්ගේ මායාව තමයි තමන්ට අනුන් තුළින් පේන්නේ. එහෙම නැතුව වෙනත් කෙනෙක්ගේ දෙයක් තවත් කෙනෙකුට පේන්නේ නැහනේ. එයාගේම මායාව තමයි එයාට පේන්නේ, යාම කරන කියන දේවල්. හිතන පතන දේවල්. මේ සංඥා රහිත ගමන යනකොට පින්වත්නි, සංසාරයේ ඉඳලා මේ භව ගමන හදන වඩුවා එළවන්න හැකියාව ලැබෙනවා. ඇයි වඩුවට ලී නෑනේ ඉරන්න? ලී ඉරන්න දෙන්න ඕන. මොනවද මේ සංසාරේ හදන වඩුවා කිලි? ඉන්ද්‍රියන් පහෙන් ඇතුල් කරගන්න හැමදේම යාට ලී තමයි. ඒවා ඉරල තමයි යා ජීවත් වෙන්නේ. ඒවා ඉරල විකුණල තමයි ජීවත් වෙන්නේ. එහෙම නේද කට්ටියම? එහෙම තමයි පෙන්වත්නි. ඒවා ඉරල විකුණලයි ජීවත් වෙන්නේ. නිරෝධ මාර්ගයක සිත පිහිටවාගෙන ගියොත් පමණයි සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. සංඥා රහිත මාර්ගයකම සිත පිහිටවාගෙන ගමන් කළොත් විතරයි සසරෙන් නිදහස් වෙන්න පුළුවන්. නමුත් සංඥා රහිත බව කියන එක සංඥාවක් තියෙන මිනිස්සෙක් කවදාවත් අඳුනගන්නේ නැහැ. සංඥා රහිත බව අඳුනගන්නේ සංඥාව දුරු කරපු මිනිස්සෙක් පමණයි. නිකම්ම මිනිස්සෙක් නෙමෙයි, උත්තරීතර මිනිස්සෙක් පමණයි. ගොඩක් ගොඩක් තේරුම් ගන්න අපහසු නම් එක කාරණයක් තේරුම් ගන්න. ඒක තමයි වැදගත්. එක කාරණයක් මුල් කරගෙන ඒ කාරණයට අනිත් සියලුම කරුණු උදව්වක් කරගෙන ඒ කාරණේ තේරුම් ගන්න ඕන. සංඥා රහිත බව ඉගෙන ගන්න. වෙන බණපද මොකවත් අවශ්‍ය නැහැ. මේ නිවන් දකින යන ගමනට එක පදයක්වත් අවශ්‍ය නැහැ. පද ඔක්කොම අත් කරන්න තමයි බුදුබණ පදේ ඕන කරන්නේ. දැන් බෙර පද තියෙනවනේ, බෙර පදවලට මොකද වෙන්නේ? මිනිස්සු නටනවා. පදනේනේ, පද ගහන්නේ පදවලට නටන්න. එතකොට මේ ගාථාවලටත් කවිවලටත් ගීවලටත් මොකද ඒවටත් පාවිච්චි කරන වචනේ මොකද්ද? ඒකටත් පාවිච්චි කරන්නේ කවි පද. එතකොට මේ පදවලට මොකද කරන්නේ මනුෂ්‍යයා? පදවලට නටනවා. එහෙමනම් නටනටා යන ගමනක් නෙමේ නිවන් මඟ, නැටිල්ල නතර කරලා යන ගමනක්. එහෙනම් පද එකක්වත් අවශ්‍ය නැහැ. නිවන් දකින්න යන්න පද එකක්වත් අවශ්‍ය නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න. ගැඹුරු පද, සුමුදු පද, සැහැල්ලු පද, තේරෙන පද, නොතේරෙන පද, ඔය එකක්වත් ඕනේ නැහැ. ඒ ඔක්කොම වාචික වාක් විලාශයක් පමණයි. වචන හරමයක් පමණයි. පද වැඩක් නැහැ. පද ඔක්කොම නිස්සාරයි නිවන් මගේදී. පද ඔක්කොම සාරය තියෙන්නේ ලෞකිකත්වයට. නිවන් මගේදී පද සියල්ල නිස්සාරයි. ඇයි අපිට පද අත්හරින්න බැරි? මමයි කියලා කෙනෙක් හදාගෙන ඉන්නවනම්, අපේ කියලා දෙයක් හදාගෙන ඉන්නවනම්, ඒ දෙයට වටිනාකමක් තියෙනවනම්, තමන් ලොකුයි කියලා දෙයක් හදාගත්තා නම් කිසි කෙනෙක් ඒ ලොකු දෙය අත්හරින්නේ නැහැ. මේ ලෝකේ ලොකුකම් හැටියට එක එක්කෙනා සලකන්නේ එක එක දේවල්. තේරුණා නේද පින්නතුනේ? සමහර අය රූපය හරිම ලොකුයි කියලා හිතාගෙන රූපය අල්ලගෙන ඉන්නවා. තේරුණා නේ? සමහර උදවිය බලය හරිම ලොකුයි කියලා බලය අල්ලගෙන ඉන්නවා. සමහර උදවිය කුලය හරිම ලොකුයි කියලා කුලය අල්ලගෙන ඉන්නවා. සමහර උදවිය ධනය හරිම ලොකුයි කියලා ධනය අල්ලගෙන ඉන්නවා. මේ මනස ඇතුලේ සිද්ධ වෙන දෙයක්. ඒ ආගෙන් ඒ දේ අත්හරවන්න හරි අමාරුයි. මොකද මිනිස්සයා මේ ගමනක් යන්නේ ඒව මනසට පොවලනේ. ඔය ධනාත්මක චින්තනය වගේ දේවල් හදන්නෙත් එහෙමයි. යම් කිසි දෙයක් තදින් මනසට පොවනවා. පොවල අරගෙන යන්නේ. අර සතෙකුට කෑම දෙදී ගමනක් අරගෙන යනවා වගේ ධෛර්යය වඩවනවා මේ ලෞකික ලෝකේ. දේවල් ලබන්නට. හැබැයි නිවන් මගේදී එකක්වත් ඕනේ නැහැ කියලා කල්පනා කරලා වෙනමම ස්වરૂපයක් ගන්න ඕන පින්නතුන්. මේ ලෞකික ජීවිතේ හදන්න නෙමෙයි ස්වාමීන් වහන්සේ බණ කියන්නේ, නිවන් දකින්න. ඒකෝ ලෞකික ජීවිතේදී ඔබ මේ දේ වැඩ ටික කරගෙන යන්න මෙතෙන්දි මේ කියන විදියට හිත හදාගන්න. එවිට ඔබ සිතින් නොඇලී පරිහරණය කියන තැනට පත් වේවි. ඒක ඊටාම සැහැල්ලු ගමනක්. හදවතින් සිතෙන් ඔබ සියල්ල දන් දෙන්න. හදවතෙහි වෙස්සන්තර රජ්ජුරුව රජ කරන්න. තමන්ගේ හදවතේ, තමන්ගේ සිතෙහි ජූතක බමුණාද රජ වී සිටින්නේ, වෙස්සන්තර රජතුමාද රජ වී සිටින්නේ හදවතේ, මතු පිට නෙමේ. මතු පිට වෙස්සන්තර රජ කෙනෙක් ඉඳලා හදවතේ ජූතක බමුණෙක් හිටියොත් මොකද වෙන්නේ? හදවතේ වෙස්සන්තර රජ කෙනෙක් තියලා බාහිරෙන් නම් ජූතක බමුණෙක් වගේ යා හිඟන්නෙක් වගේ පෙනුනත් කමක් නැහැ. රජ කෙනෙක් වගේ පෙනුනත් කමක් නෑ, සිටු කෙනෙක් වගේ පෙනුනත් කමක් නෑ, කොයි වගේ පෙනුනත් කමක් නෑ, හදවත ජයගෙන තියෙන්න ඕනේ. දැන් මේ බණ කතාව හකුලවා තේරුම් ගන්න මේ මොහොතේදීම බලන්න පින්නතුනි, කුමක්ද ස්වාමීන් වහන්සේ අල්ල ගන්න කිව්ව බණක් තියෙනවද බලන්න, එක වචනයක් තියෙනවද කියලා බලන්න. සියල්ල ප්‍රහාණය කරන ගමනක්, සියල්ල ප්‍රහාණය කරන තුනී කරන ගමනක් පින්නතුනි, මහා කාරුණික ශාසනයක්. අත්හරින්න කිව්වහම අපිට සිතුනට අපිට කරන හානියක් වගේ කියලා මේ අතහැරීම කියලා කියන පින්වතුනි අපිට කරන යහපතක්. අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ? ඒ ආශ්‍රිත പ്രേත බව, പ്രേතකම නෙනේ, പ്രേත බවක් හට ගන්නවා. ඒ ආශ්‍රිත പ്രേත බවක් හට ගන්නවා. එතකොට පින්නදෙනි, പ്രേතෙක් නිවන් දකින්නේ කවදාවත්? හැබැයි ඔබ ප්‍රේත වෙනවා නම් ප්‍රේත වෙන්න ඕන ධර්මයට. මම මේ සත්‍ය මගේ හදවත තුළින් මම මතු කරගන්නවා, කාගෙන්වත් මං යැපෙමින් බණ අසමින් හැමෝටම ඉල්ලමින් බණ ජීවත් වෙන්න ඕනේ නැහැ. මම මා තුළින්ම ධර්මය ගොඩනගා ගන්නවා කියන අදිෂ්ඨානයට එන්න ඕන. අපි කාගෙන්වත් ඩිෆෙන්ඩ් වෙවි යයි ජීවත් වෙන්නේ? යැපෙමින් ඇයි අපි ජීවත් වෙන්නේ කියලා තමන්ගේ මනසින් තමන් අහන්න ඕන. ලැජ්ජ නැද්ද? අර අවබෝධ කරගත්තා මෙතෙන්ට ගිහිල්ලා අහනවා, අනේ කොහොමද ඔයා දැක්කේ, අනේ කොහොමද කියන්න මාත් දකින්න කියලා කියනවා. ආයෙත් අවේ කෙනෙක් දැක්කාම ගෙහෙ යනවා, එතෙන්ට කියනවා අනේ අනේ බණපදේ කියන්න කියන කියනවා. ආයෙත් අව කෙනෙක් කියනවා අන්න හවල්තරණ ඉක්මනින් අවබෝධ වෙනවා කියනවා. අනේ එතෙන්ටත් දුවනවා අවබෝධ කරගන්න බලනවා. අනේ නන්නත් තාර වෙනවානේ. එහෙම වෙන්න එපා, එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඔබට බණපදේ තියෙනවා, ඔබ තුලින් මතු කරගන්න ඔබ මහන්සි වෙන්න ඕන. සිත අවබෝධ කරවන්න නැතුව, සිත මෙතනින් එලවන්න නැතුව ඔබ වටේ ගියාට බණ අහන්න වැඩක් නැහැ. සිත ඔබ මෙතනම අවබෝධ කරවන්න. එතකොට කෙනෙක් ළඟ බණ අහනවා කියලා ඔබට තේරෙන එකක් නැහැ. දැන් ඔය පුතජන භාවයේ ඉඳිනේ මේ ආනන්ද හාමුදුරුවන්ගේ බණ අහනවා කියන හැඟීම තියෙන්නේ ඒ පුතජන භාවයේ ඉද්දි. ඊට පස්සේ කෙනෙක් ළඟ බණ අහනවා කියලා හැඟීම නැති වෙලා යනවා. ඊට පස්සේ කෙනෙක්ගෙන් නෙමෙයි අපි ධර්මය අහන්නේ කියන තැනට එනවා. දැන් මේ ලෝකේ ඉන්න හැම බෞද්ධයෙකුටම තියෙන හැඟීමක් නේද? අපි අහන්නේ අහවල් හාමුදුරුවන්ගෙන්, ඒ කියන්නේ අහවල් කෙනාගෙන්. ඒ කියන්නේ කෙනෙක් කෙනෙක්ගෙන් බණ අහනවා. හැබැයි තථාගත ධර්මයේදී කෙනෙක් කෙනෙක්ගෙන් බණ අහන්නේ නැහැ. කෙනෙක් කෙනෙක්ගෙන් බණ අහන්නේ නැහැ. කියන කෙනා ළඟත් කෙනෙක් නැහැ කියලා ආඳුන ගන්නවා. බණ අහන කෙනා ළඟත් කෙනෙක් නැති බව තමන් විඳිනවා. මොකද්ද විඳින්නේ? කෙනෙක් නැති බව. ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ වින්දනය. කෙනෙක් නැති බව විඳිනවා. ඔබලත් එවැනි වින්දනයක් තියෙනවද? කෙනෙක් නැති බව විඳිනවා. ඔබ විඳින්නේ කෙනෙක් ඇති බවද කෙනෙක් නැති බවද? ඔබ විඳින්නේ කෙනෙක් ඇති බවද කෙනෙක් නැති බවද? කෙනෙක් නැති බව ඔබ විඳිය යුතුයි. මේ අපි එළවා දමන්න පින්නතුනේ අපේ තුළින් භාවාත්මක ගුණයක්. ඔබ භවය කියලා අපි පාවිච්චි කරනවා නේ, භාවාත්මක ගුණය කියලා කියනවා. මොකද මේ භවය 31 තලයක භව හදා ගන්නවනේ මේ අභ්‍යන්තරේම. 31 තලයක භව හදා ගන්නවා මේ අභ්‍යන්තරේම, මේ ජීවත් වෙන කාලය තුල මිනිස්සයා. මන් දකිනවා පින්නතුනේ සමහර අය දේව භව හදන් තියෙනවා, බ්‍රහ්ම භව හදන් තියෙනවා, උත්තරීතර අය. ඒ අය හොඳයි, හොඳ පින්දහම් කරලා දිව්‍යමය ගුණාංග හදාගෙන තියෙනවා, දිව්‍යමය භව හදන් තියෙනවා. ඊට පස්සේ සමහර අය මනුස්සාත්ම භවය හදන් තියෙනවා. හැබැයි සමහර අය ළඟ කලාතුරකින් සමහර අයත් හම් වෙලා තියෙනවා. අනේ අපි බලනකොට මේ මනුස්සයා තිරිසන් භවයක් හදාගෙන ඉන්නවා. බලාගෙනකොට ඔන්න මොකක් හරි අසුභ බව හදාගෙන ඉන්න අය ඉන්නෝ. පෙරේත බව හදාගෙන ඉන්න පුළුවන්, නිර භව හදාගෙන ඉන්න පුළුවන්, සතර අපායවල භූත භව, යක්ෂ භව හදන් ඉන්නවා. ඒ වගේම සත්තු සර්පයෝන්ගේ ඒ ආත්ම භව භව හදාගත්ත අය ඉන්න ඕන තරම්. දැන් මේ භාවාත්මක ගුණේ එළවල දානවා භව නිරෝධෝ. භව නිරෝධයි. ඒ කියන්නේ වෙනතර බ්‍රහ්ම භවයක්වත් දේව භවයක්වත් මොනම භවයක්වත් මෙතන නැති කරනවා. භව නැහැ. භවයක් තිබ්බොත් එතන රැඳෙන්න පුළුවන්නේ. භවයක් තිබ්බොත් එතන රැඳෙන්න පුළුවන්. එතන මානසික සම්පූර්ණ සහනය නෑ. සම්පූර්ණ සහනය නැති වෙන්න භවය නැති වෙන්න ඕන, භවය දුරු වෙන්න ඕන. භවය දුරු වෙන්නේ සංඥා රහිත ගමනක් ගියොත් පමණයි. සංඥා රහිත ගමන සංඥා කරමින් යන්ට බැරි බව මතක තියාගන්න. සැබවිටම ඔබ මේ මොහොතේ මේ සංඥා රහිත බව කියලා හදාගෙන ඉන්නේ සංඥාවක්ද කියලා සැලකිලිමත් වෙවි හිත හදාගන්න ඕන. ඔබේ උත්සාහයේ ගමන් කළොත් එක මොහොතක ඔබ සංඥා රහිත මාර්ගයට වැටෙන්න ඉඩ තියෙනවා, අවස්ථාව තියෙනවා. මොකද ඔබ සකසගෙන යනවනේ මනස, කොයි වෙලාවකරි මේක අහුවෙනවා. කෙනෙක් පුජ්‍යලයක් නැති තැනට යන්න මනුස්සයා බයයි. ගොඩාක් දෙනෙක් ඔය බණ අහනකොට කියන කතාවන්දක් තමයි, ස්වාමීන් වහන්ස මට හරි මරණ බයක් වගේ එකක් දැනුණා. ඒ කියන්නේ පින්වත්නි, කෙනෙක් පුජ්‍යලයක් නැති අවස්ථාවට හිත හැදෙනකොට බය වෙනවා. බය වෙන්න නෙමෙයි තියෙන්නේ පින්වත්නි, හරිම සතුටු වෙන්න ඕන. බය වෙන නෙමෙයි, අපි කෙනෙක් පුජ්‍යලේ නැති අවස්ථාවට හිත ගේනකොට අපි සතුටු වෙනවා. අනේ මම බලාපොරොත්තු වෙමින් හිටපු අවස්ථාවක්. මේ කෙනෙක් පුජ්‍යලයක් හැටියට තවත් කෙනා පුජ්‍යලයාලත් එක්ක මේ ලෝකේ කටයුතු කරලා මහා දුක්ඛක්ඛන්දේක පැටලලා ඉන්නේ. අනේ අපිට කොච්චර නිදහසක් ලැබුණද මේ ලෝකේ පරම සත්‍යම අවබෝධ කරගන්න ලැබුණා, අවසාන සත්‍ය අවබෝධ කරගන්න ලැබුණා. ඒක කොච්චර පිනක්ද කියලා කල්පනා කරන්න ඕන. කොච්චර බැඳීමකින් හිටියත් පින්වත්නි 2030 40 50 60 70 වගේ වෙනකොට අපි ඔක්කොම නැහැනේ. ඈ දැන් 2080 වගේ වෙනකොට මට අවුරුදු 100ක් 80 වුණත් ඒවා. ඉතින් මම හැමදාම මේ කතන්දරේ මතක් කරන්නේ මේක හොඳ මරණානුස්මති භාවනාවක් වෙලා ජීවිතය පිළිබඳව හිතන්න අවකාශය ලැබෙන. මොනවද අපි මේ හිතන්නේ, ගහ මරාගන්නේ, වෛර කෝන්තර මේ හදාගන්නේ, ඉරිසියාවල් ඇති කරගන්නේ, මේ පුපුර පුපුර ඉන්නේ මොකටද කියලා හිතෙනවා. දැවැතෝ 50, 60, 70 ඉපදිච්ච අය නම් ඉතින් මෝ 2050 විතර වෙනකොට 100ක් වෙලා. ඉතින් 100ක් ඉඳලා නැද්ද කවුද දන්නේ නේද? ඉතින් මේ බොහොම පොඩි කාලයක් තියෙන මේ පොඩි කාලෙට හදාගත්ත දේවල් නේද මේ උදුම්මවගෙන ඉන්නේ මම. මේ ගින්නෙන්, හුළඟෙන්, වාතෙන්, භූමිකම්පාවෙන් නැති වෙන දේවල් වලින් නේද මේ මනස මේ ඉදිමිලා ඉන්නේ. කියලා කල්පනා කරලා මේ හිතට කියලා දෙන්න ඕන. ආපෝ වයින් ඉදිවෙන්න එපා. ඔයයින් ඉදිවෙන්න එපා. තමන් තමන්ගේ හිතට අවවාද කරන්න. තමන්ගේ හිතට අනුශාසනා කරන්න ඕන තමන්. දහම් මගේ යන්න වීරිය වඩන්න අනුශාසනා කරන්න ඕන. වීරිය අත් නොහරින්න අනුශාසනා කරන්න ඕන. වීරිය පවත්වාගෙන යන්න අනුශාසනා කරන්න ඕන. ධර්මයේ හැරෙන්නට ඔබට වෙන පිහිටක් නැහැ කියලා හැමතිස්සෙම තමන් තමන්ගේ මනසට අනුශාසනා කරන්න ඕන. හැබැයි තමන් තමන්ගේ හරියට හිත ඉලක්ක කරගන්න ඕන. හදන්න ඕන තැන ඉලක්ක කරගන්න ඕන. ළමයෙක්ගේ වුණත් අපි හොයාගන්න ඕන මේ ළමයාගේ හදන්න ඕන තැන කොතනද කියලා. ඒ වගේ හිතෙහි අපි ඉලක්ක කරගන්න ඕන කොතනද මේ හිතේ හදන්න ඕන තියෙන තැන. සංඥාවල ගමනක් ගිහිල්ලා 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 විඩාබර වෙච්ච මේ මනසට සංඥා රහිත ගමනක් යන්න මඟ පාදනවා, උගන්වනවා. සංඥා රහිතව ගමන් කිරීම අමාරු නෑ පිළවත්. මේ හරිම ලේසි. මොකද්ද කරන්න ඕන? මගද සංඥා රහිතව කරන්න ඕන යන්න ගමනට කරන්න ඕන. සියලු ක්‍රියාවන් සැහැල්ලු කරන්න ඕන. සියලු සංඥාවල් අත්හරින්න ඕන. ආයෙත් අපි අලුත් සංඥාවක් හදන්න ඕනද? අලුත් සංඥාවක් හදන්න ඕනේ නෑ. අලුත් සංඥාවක් හදන්න ඕනේ. අන්න ගමනක් යනවා පින්වත්නි. දිසාවකට වැටී නැති මාවතේ කෙනෙක් පුජ්‍යලයක් නොවි ගමනක් යනවා. ඒක හොඳට තේරුම් ගත්ත නම් ඔබ නිවන් අවබෝධ කරගන්නවා මේ මොහොතේම. අයි කාගේ මත ප්‍රශ්න අහන්න ඕනේ? ගැඹුරු උත්තර, ගැඹුරු ප්‍රශ්න, කියලා ජාතියක් නැහැ. ඒව තියෙන්නේ මෝහන්දකාරී පැටලිච්ච මිනිස්සුන්ට. ගැඹුරු උත්තරත් නැහැ, ගැඹුරු ප්‍රශ්නත් නැහැ. හරි ගැඹුරුයි කියනවා. ඒ පරත්තරක් දන්නේ නැති මිනිස්සු කියන කතන්දර. එහෙමම මේ විශ්වයේ අමුතු ගැඹුරක් අමුතු එකක් නැහැ පින්වත්නි. සියල්ල අතහැර දමා විවේකයට පත්වන්න. මේ ලෝකයේ අවසානය සියල්ල අහිමි වීම පදනම්ව ඇත්නම් ඒ මොහොත මම මේ මොහොතේ මාත් දකිනවා. ඒ මොහොත මම මේ මොහොතේ මාත් දකිනවා. සෑම මොහොතකම පරීක්ෂා කර බලන්න තමන් සංඥාවක පැටලිලා ඉන්නවද කියලා. සිතිවිලි නොවේ ඔබ පාලනය කරමින් සිටිය යුත්තේ සිතයි. සිත තමයි නිරුද්ධ වෙන්නේ. සිතිවිලි පවතිනවා අධිගමලාභීන්ටත්, සිතිවිලි පවතිනවා සිත තමයි නැත්තේ. ඒක හොඳට මතක තියාගන්න. මේ සිතිවිලි පාලනය කරමින් සමහර උදවිය ඉන්නවා. ඒක වැරදි මාර්ගයක්. ඒක සිතිවිලි පාලනය කරමින් ඉන්න එපා. අපිට යම් යම් අවස්ථාවන්වල මේ සිතිවිලි පාලනය කිරීම ගැන ඒ ඉගැන්වීම් තිබුණා. නමුත් සිතයි අපි හොයාගන්නවා. මොකද්ද මේ සිත කියන්නේ? සිත කියන්නේ චේතනාන්විත බව. චේතනාන්විත බව. චේතනාන්විත භාවයක් උපදින්නේ කොතනින්ද කියලා බලන්න. දැන් පොඩි ළමෙක් රත්තරම් මාලයක් වැටලා තිබුණොත් එයා අහුලා ගන්න චූටි ළමයි කවුරුද්දේ වගේ ළමයි රත්තරම් මාලයක්. එයා දන්නේ නැහැ මේක රත්තරන්ද දන්නෙත් නැහැ වටිනවද දන්නෙත් නැහැ. එයා මේක කන දෙයක්ද කියලා හිතලා සමහරවිට කටේ දාගෙන කන්නත් ඉඩ තියෙනවා. ඇයිගේ? එයාට ඒ පිළිබඳව චේතනාන්විත බවක් නැහැ. ඒ වගේම පොඩි ළමයෙක් එක එහෙම අරගෙන කටේ දාගත්තයි කොහරි දැම්මයි කියලා කවුරුත් කේන්ති ගන්නෙත් නැහැ. ඇයි හේතුව? අපි දන්නෝ පොඩි ළමයෙක් එක චේතනාන්විතව කරන දෙයක් නෙමෙයි කියලා. හැබැයි ලොකු කෙනෙක් කළොත් මාලයක් අරගෙන කටේ හරි දාගත්තොත් එයා චේතන්විතව නෙමෙයි දෙක කරන්නේ. එයා ඒක කටේ දාගන්නේ අඟ ගන්න අඟ ගැනීමේ අදහසින්. අන්න ඒ නිසා පින්වත්නි එතන හඳුන ගන්න මේ භාණ්ඩයක් ස්පර්ශ කිරීම නෙමෙයි, ඒ ස්පර්ශ කරන මොහොතේදී එයා චේතන්විතව මොන දෙයක්ද පහළ කරන්නේ කියලා. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා චේතන්විතව වැරදිකාරයෙක් වෙන්නේ. එනිසා චේතනාන්විත භාවය නිවැරදි කරගන්න සිතයි නිවැරදි කළ යුත්තේ. සිතයි නිවැරදි කළ යුත්තේ පින්වත්නි. සිතයි නිවැරදි කළ යුත්තේ. දැන් ඔබ මේ මොහොතේ සිටින්නේ චේතනාවක් මතද චේතනාවක් නැතුවද? ඔබ මේ මොහොතේ සිටින්නේ සිහිය ඇතුවද සිහිය නැතුවද? මේ ලෝකේ හැටි තමයි පින්නතුනි සිහිය නැති එකට සිහිය ඇතෙයි කියලා කියනවා, සිහිය ඇති එකට සිහිය නැතෙයි කියලා කියනවා. දෙක පටලවාගෙන තියෙන්නේ. තේරුණා නේද? සිහිය නැති එකට තමයි සිහිය ඇතෙයි කියලා කියන්නේ. දැන් මේ ලෝකේ මිනිස්සු ඔක්කොම මේ ගමන් බිම යන මිනිස්සු සිහිය ඇතුව යන මිනිස්සුක් නේ. නමුත් ඇත්ත වශයෙන්ම සිහිය ඇතුව යන පිරිසක් නෙමෙයි, ධර්මානුකූලව බැලුවහම සිහිය නැතුව යන පිරිසක්. තේම සිහිය නැතුව යන පිරිසක්. දැන් මේ මොහොතේ පෙන්නතුන සිහිය නැතුව ඉන්න කියලා කිව්වෝ. අමුතුවෙන් ඉතින් වෙන්න ඕනේ නැහැ හඳුන්නේ කොහොමත් සිහිය නැතුව තමයි ඉන්නේ කියලා කියයි. නමුත් ඒකේ වචනේ තේරුම හරි ගැඹුරුයි. සමහර අය ඕක වරදවා තේරුම් ගත්තාම තමයි ඔය උරණ වෙන්නේ පින්නාත් මේ. සිහිය නැතුව ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා දන්නේ නැතිකම. ඒක තමයි සැබෑ සිහිය. එක එක දේවල් ගැන සිහියෙන් ඉන්නකොට එතන අර සම්‍යක් සතිය පහළ වෙන්නේ නැහැ. ඔන්න හොඳට තේරුම් ගන්න. එක එක දේවල් ගැන සිහියෙන් ඉන්නකොට එතන සම්මා සතිය පහළ වෙන්නේ නැහැ. එක එක දේවල් සිහියේ නැති අවස්ථාවක් ඇති කරගත්තොත් අන්න එතන තමයි සම්මා සතිය පහළ වෙන්නේ. එක එක අවස්ථාවක් පහළ කරගත්තොත් විතරයි. අන්න ඒක නිසා තමයි කියන්නේ සිහිය නැතුව ඉන්නකොට සිහිය තියෙනවා. එක එක සිහියවල් නැතුව ඉන්නකොට සිහිය තියෙනවා. අන්න ඒක නිසා තමයි අපි සමහර වෙලාවලට අපි පිනතුන කියන්නේ සිහිය නැතුව ඉන්න. ඒ කියන්නේ එක එක දේවල් ගැන මතක් කරගෙනමින් ඉන්න එපා කියන එකයි මේ කියන්නේ. තේරෙනා නේද? සිහිය නැතුව ඉන්න එක හොඳයි කියන්නේ අන්න ඒක නිසා. මේ සිහිය කියලා කියන්නේ තමන් ගත්ත සංඥාවක් තමන්ගේ ඔළුවට දීලා ඒ සංඥාවෙන් ලෝකේ දිහා බලන එකනේ. ඒ සංඥාවෙන් ලෝකේ දිහා බලන එක තමයි මේ සිහිය ඇතුව ඉන්නවා කියන්නේ. මේ තේරුම් ගන්න හරියි අපහසුයි. මේවට හරියට නුවණ වැය කරන්න ඕන. මේක අර කවි මාලාවක් මේ පදපේලියක් අල්ලගෙන කවි කීකියේ ඉන්නවා වගේ, ගාතකයේ ඉන්නවා වගේ ලේසි නෑ. තේරුණා නේද? මේක මේ බෝගහ වටේ කොඩි වැලක් අදිනවා වගේ ලේසි නෑ මේක. ගම්බීරෝ අයන් දම්මෝ පණ්ඩිත වේදනියෝ කියව ආකාරයේ මේ හරීම ගැඹුරුයි. උභාසික කොහමද අවබෝධ කරගත්තේ? මේව හරි නිෂ්කලංක පරිසරයන් තුළ අපි බොහොම ගැඹුරින් නුවණ විහිදුවා මේක තේරුම් ගන්න උත්සාහ කළා. කාටවත් පෙනුන්නේ නැහැ. කවුරුත් හරි හිතන්නේ නැති අපි බිම්බලයි යනවා, ඒ නිකයි යනවා කියලා. නමුත් ඒ කාලය තුළ එක අඩියක්වත් අපි ගවේෂණයෙන් තොරව ගත කරේ නැහැ. මේ ආධ්‍යාත්මයේ විපර්යාසය පිළිබඳව කල්පනා කරමින්, ගවේෂණය කරමින්, සිත අවබෝධ කරගනිමින් වාසය කළා. ඒ නිසා මේ නිවන් මඟ පුහුණු කරන පින්වතුන්ට එක අඩියක්වත් කර්මස්ථානයකින් තොරව දෙයක් අවබෝධ කරගැනීමට තියෙන අවකාශයකින් තොරව වාසය කරන්න අවස්ථාවක් නැහැ. හැම මොහොතක්ම ඔබට ජීවිතය ගැන යම් අත්දැකීමක් අවබෝධයක් දෙන අවස්ථාවක් කියලා කල්පනා කරන්න ඕන. මේ මොහොතත් මේ වෙලාවත් ඔබට ජීවිතේ යම් අත්දැකීමක් අවබෝධයක් ලබා දෙන අවස්ථාවක් කියලා කල්පනා කරා. මේ ඉන්න ඉරියව්වත් මේ මොහොතේ ගත වෙලා යන සිතවිලි පරම්පරාවන් ජීවිතේ යම් අවබෝධයක් අත්දැකීමක් ලබා දෙනවා. අන්තයකට පණින් නැතුව නතරවන්න. අන්තයකට පණින් නැතුව නතරවන්න. මේක ස්ත්‍රියට පුජ්‍යලයට කරන්න බෑ. ස්ත්‍රියෙකුට පුරුෂයෙකුට පුජ්‍යලයට මේක කරන්න බෑ. මොකද්ද? අන්තයකට පණින් නැතුව නතර වෙන එක. එහෙනම් ඔබ ඉස්සල්ලාම ස්ත්‍රී පුරුෂ භාවයෙන් මරණයට පත් විය යුතුයි. සත්ත පුජ්‍යල ආත්ම අපි මොකද කරන්නේ? නැති කර ගන්නවා. දැන් සත්‍යය මෙතන නැද්ද? ඉන්න සියලුම ආගමිකයෝ ළඟ සතා ඉන්නවා. ඒ සතා මනුස්ස සතා කියලා දාගෙන තියෙනවා. සියලු ආගමිකයෝ ළඟ සතා ඉන්න. ඊළඟට පුජ්‍යලයේ කියන මොන පුජ්‍යලයද? ගැහෙනු පුජ්‍යලයේ, පිරිමි පුජ්‍යලයක්, නාමික, ගෝත්‍රික, ආගමික පුජ්‍යලයක් ඉන්නවා. සත්ව පුජ්‍යල. ඊට පස්සේ මේ ඉන්නේ මමයි කියලා දැනුනොත් එතන මොකද්ද තියෙන්නේ? ආත්ම. මේ ඉන්නේ මමයි කියලා යාට දැනුනොත් එතන මොකද තියෙන්නේ? ආත්ම. අන්න එහෙනම් සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් යුක්තයි. ආර්ය ශ්‍රාවකයා සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් යුක්තයිද තොරයිද? තොරයි. ආර්ය ශ්‍රාවකයා අඳුන ගන්න පුළුවන්, අනාර්ය පුජ්‍යල අඳුන ගන්න පුළුවන්. සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් යුක්තයි අනාර්ය පුජ්‍යලයා. ආර්ය පුජ්‍යලයා සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් තොරයි. ඉතින් පින්වත්නි, ඉක්මනින්ම මේ සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් තොර ගන්න. එතකොට මේ ලෝකේ ඉතාම ප්‍රණීත සාන්ත, ඒතං සන්තං ඒතං ප්‍රණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ, ඒක සාන්තයි ප්‍රණීතයි සියලු සංස්කාරකයන්ගේ නිවත් වීම, නිදහස් වීම. ඒක හරි ප්‍රණීත දෙයක් පිළිතුර. මොනවද මේ ලෞකික ලෝකේ තියෙන්නේ? සැප කියලා මොනවද මේ ලෞකික ලෝකේ මිනිස්සු විඳින්නේ? දුකමනේ. ලෞකික ලෝකේ මිනිස්සු විඳින්න වලට පුරුදු වෙලා දුක විඳින්නේ. දැන් මාන්නේ සැපද්ද? දුක. පුජ්‍යලත්වයේ සැපද්ද? දුක. රජකම සැපද්ද? දුක. ඕනම දුකකට අගයක් ලැබුණහම ඒක හරි අගේ. තේරුණානේ? එංගලන්තේ මහරජිනගේ හුරතලාගෙන් එළියට ගේපු බලු බෙට්ටක් වුණත් සමහරලාට මිල කරන්න පුළුවන් වෙයි. ඔව්, හරියට මේව කරොත් මේ පළවෙනි බලු බෙට්ට හදාපු කෙනා හගයක් ඇදුවොත් අපේ මිනිස්සු ඕක වෙන්දේසිය ගිහිල්ලා මිලියන ගානකට මිනිස්සු ගන්නවා ඕක. ඕනම දෙයකට අගයක් ඇදුවාම අගයක් තියෙනවා. දැන් ඉස්සර අපේ කැලෑවල ඔය වල්ලපට්ට තිබුණා. වල්ලපට්ට වලට අගයක් තිබ්බද? ගස් පිටින් පුච්චලාම මිනිස්සු. එය දන්නේ ඔක තියෙන අගේ දන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. කැලෑවල තිබුණා. දැන් බලන්න වල්ලපට්ට වල තියෙන මිල. අර ඒ වගේ මිලක් හැදුණොත් ඒක අගයක් හැදෙනවා. ඒ නිසා මිනිස්සු යම් යම් චේතනා කර්මවල ස්වභාවයන් වලට යම් යම් අගයක් ලබා දෙලා තියෙනවා. තමා විසින් දෙන අගය මේ. තමා විසින් ලබා දෙන අගය. දැන් ඔබ ඔබට භාගයක් ලබා දීලාද මෙතන ඉන්නේ බලන්න. තියෙනවා නම් අත්හරින්න. ඇයි ඒව අත්හරින්න ඕනද? අපේ හාමුදුරනේ නිවන් දකින්න. නැතුව බෑ. මොකද නිවන කියන්නේ හරිම සැහැල්ලු තැන. ඔබේ බර එතනින් තියන්න බෑ. තිබ්බොත් නිවනත් නිර්වාණ ලෝකෙත් පාත් වෙයි පෘථුවියටම. ඇයි ඔබ ඒ තරම් බරයිනේ? ඒ නිසා ඒ සැහැල්ලු තැන ජීවත් වෙන්න ඔබත් සැහැල්ලු වෙන්න ඕනේ. ඒ නිසා ඔබේ තියෙන ගල්ගෙඩියක් වගේ බර එතනින් තියන්න බෑ. නිර්වාණය තරම් ඔබ පැහැබර වූ දවසක ඔබට නිර්වාණය ලැබෙනු ඇති. නිර්වාණය තරම් පිරිසිදු වූ දවසක ඔබට නිර්වාණය ලැබෙනු ඇති. අවබෝධ කරගන්න ලේසිම දේ අමාරු දෙයක් වෙලා. අමාරුම දේවල් මිනිස්සු ලේසි දේවල් කරගෙන. මිනිස්සුන් නිහඬව ඉන්න, නිකං ඉන්න, සැහැල්ලුවෙන් ඉන්න, රිලැක්ස් වෙන්න ඉගෙන ගන්න වෙලා. හැබැයි ඉගෙනගෙන කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. නිවන ඉගෙනගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කරලා කරන්න බෑ. එන හාමුදුරුවෝ ඒ ෂුවර් එකට කිව්වේ නොකර කරන්න පුළුවන් මේක කියලා. නොකර කරන්නත් බෑ. නොකිරීම කියන්නේ ක්‍රියාවලියක්, කිරීම කියන්නේ ක්‍රියාවලියක්. නොකර කරන්නත් බෑ, කරලා කරන්නත් බෑ. එතකොට නොකර කරන්නත් බැරි නම් කරලා කරන්නත් බැරි නම් කොහොමද මේක කරන්නේ? අන්න ඒ මගට තමයි බුදුහාමුදුරුව කම්ම නිරෝධහාය සංවර්ධනේ. මේ කර්ම නිරෝධ කරන ප්‍රතිපදාව. කර්මයෙන් තොරව යන ගමනක් වෙනවත් නෙමේ අපි. තේරුණා නේද? ඔබේ සමහර බැඳීම්, හදවතේ සමහර බැඳීම් ඔබව පරාද කරගෙන, ඔබව යට කරගෙන ඒව බැඳිලා තියෙන්නේ. තේරුණා නේද? එහෙම දේවල් වෙන්න පුළුවන්ද? එහෙම දේවල් වෙනවා. දැන් ශරීරයේ තියෙන ශක්ති ධාරාවක් තියෙනවා, ජීව ශක්තියක් තියෙනවා, ප්‍රතිශක්තිකරණයක් තියෙනවා. මේ ප්‍රතිශක්තිකරණය, මේ ජීව ශක්ති ධාරාව යට කරගෙන ඒ ශක්තිය තුළ හැදිච්ච පිළිලය, පිළිකාව ඒ මනුස්සයාව වෙලා ගන්නවා. එයාටම එයාගේ ඇතුලේ තියෙන ඒ ඇන්ටිබොඩි එකට පුළුවන් කමක් නැහැ අර යාව මේ අනිත් එක්කෙනාව නැති කරන්න බෑ. ඉතින් ඔන්න ඔය වගේ තමයි සමහර කෙලෙස්. එයාට එයාව පාලනය කරගන්න බෑ. එයාවත් එයාව යට කරගෙන තමයි ඒ කෙලෙස් පිහිටන්නේ. ඉතින් සමහර අයගේ කෙලෙස් දුරු වෙන්න කියලා අපි අනුශාසනා කරනකොට ඒගොල්ලන්ට ඒක වස විස වගේ දැනෙන්නේ හදවතට ඒකයි. ඒගොල්ලන්ට හිතෙන්නේ අපිව කන්න හදනවා, අපිව පෙරලන්න හදනවා, අපිව මරන්න හදනවා, මේ අපිට නිඳා කරනවා, අපිට අපහාස කරනවා, මේ මෙහෙමයි කියලා හිතෙන්නේ. මොකද හේතුව ඒක දරා ගන්න බෑනේ. අපි නිරන්තරයෙන්ම කියනවා මේ දෑතින් අතහැරීමක් නෙමේ කතා කරන්නේ, හිතෙන් අතහැරීමක්. හිතෙන් අතහැරියයි කියලා ඔක දෑතින් නැතුව යන්නේ නැහැ. ඔය ඔප්පු තිරප්පු, ගෙවල් දොරවල්, යාන වාහන තියෙන තැන්වල තියෙවි නේද? ඕ තියෙනවා ඒ වෙලාවට. ඒක නැති වෙලා යන්නේ නැහැ. නමුත් මේ හිතෙන් අතහරින්න කියන්නේ, හිතෙන් අතහරින්න කියලා කියන්නේ අතහැරීම කියන්නේ ක්‍රියාවක් නෙමේ, අවබෝධයක්. ඒ කියන්නේ දෙයක් ගැඹුරින් පරීක්ෂා කරගෙන යනකොට 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 ඒක අතහැරලා යනවා. තේරෙනනේ? දැන් මේ ලෝකේ ගොඩාක් දෙනකොට මේ හරියට මේ බන්ධනයක් නැති වෙන දේවල් හැටියට අගයක් හැදිච්ච දේවල් ආර්ය ශ්‍රාවකයන්ට, උත්තමයන්ට ඒක එහෙම ලොකු අගයක් වටින ගමන් තේරෙන්නේ. ඔබ මනස පාලනය කරමින්, කන්ට්‍රෝල් කරමින්ද ඉන්නේ? එහෙම නැත්නම් ඔබ මනස පාලනය කරන්නේ නැතුව, කන්ට්‍රෝල් කරන්නේ නැතුවද ඉන්නේ මේ මොහොතේ? මොකද කරමින් ඉන්නේ? පාලනය කරමින් සිටිනවා. ඇයි පාලනය කරමින් ඉන්නේ? අපේ හරක හාමුදුරුවනේ අපි ලනුවෙන් බැදල තියා ගන්නවා, නැත්තම් මූ අල්ලපු වැටවලට ගිහිල්ලා ඒ ගෙවල් වල තියෙන ගස් කොළන් කනවා. එතකොට අපිට අලාප ගෙවන්න සිද්ධ වෙන නිසා අපේ හරක අපි බැඳලා ඉන්නවා කියලා කියනවනේ. එහෙම නෙයි කරන්නේ නේ. ඒක තමයි බාලනය කියලා කියන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් ඇහෙනවා, ඉතින් ඔය හරක හරි කරදරයක් නේ ඔයගොල්ලන්ට. අනේ ඔව් ආමුදුනේ හරි කරදරයක් ඒ වුණාට ඉතින් මුට ඉතින් බැඳලා මූ තියාගෙන ඉන්න එපැයි සතානේ අපේ කියලා. හරි ඉතින් ඔබට නිදහස් වෙන්න ඕනද? ඔව්. හරි එහෙනම් සරල ක්‍රියාවලයක් නේ කරන්න තියෙන්නේ. පින් පිනස කියලා ගහලා පින් හරක කියලා, අර පින් කියලා ගහන්නේ පින් හරක කියලා කරලා එළියට දානවා. කරේ පොල්ලක් බැඳලා තමයි දාන්නේ. එතකොට අර වැට කඩළු එහෙම ගහලා තියෙන තැන් වල ඇතුළට යන්න බෑ හරකට. එතකොට වැට කඩළු නැති තැන් වලට තමයි ගිහිල්ලා එයාට කන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් පින් හරක කියලා ගහම ඔන්න යන. ඉතින් ඔබේ ඇතුළත ඉන්න මේ මමත්වයටත් පින් කියලා ගහලා එළවලු දාන්නයි තියෙන්නේ. හැබැයි ඉතින් ඒ හරකක පිටේ තමයි මතක තියාගන්න ආගම්, ජාති, වර්ග, කුල, බල, සංස්කෘතික ඔක්කොම තියෙන්නේ අර හරකගේ පිටේ. ඒ හරක ගියපු ගමන් ඕ නම්බු නාම තානාන්තර ඔක්කොම තියෙන්නේ අර හරකගේ පිටේ. ඒ හරක ගියපු ගමන් ඔබට මුකුත්ම නැහැ. එතකොට ඉතින් ආදායමත් නැහැ, වේදමත් නැහැ. හොඳයි, දෙකම නැහැ. ඔන්න එක රස්සාවක් තියෙනවා, ආදායම තියෙනවා, ආදායමේ තරමටම වියදම හැදෙනවා ඒ රස්සාව තුලින්ම. ඒ මනුස්සයා ඉතින් නැහිලා 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 රස්සාව කරනවා, රස්සාව කරලා ඒකටම වියදම් කරනවා. තව එක්කෙනෙක් ඉන්නවා ආදායමත් නැහැ වියදමත් නැහැ, ගෙදරට වෙලා විවේකයෙන් ඉන්නවා. ඔව් මොකද්ද තෝරගන්නේ? අර ආදායමත් නැති වේදමත් නැති ගෙදරට වෙලා නිකන් ඉන්න එක හොඳයි. ආදායමේ හැටියටම වේදමත් තියෙන රස්සාවක් කරනවට වැඩි. ඔය බිර රටවල් වල ගිහිල්ලා අපේ අම්මලා කරපු රස්සාවට වෙන වැඩි ඕක තමයි. ආදායමේ හැටියට වේදම. ඒක තුලට මේ වේදම ගියාට පස්සේ මේ බොහොම සොච්චමයි තියෙන්නේ. ඒකත් ලෙඩට බෙහෙත් ගත්තාම ඉවරයි. අසනීපයකට. පින්වත් මේ ලෝකේ නිස්සාරයි, ගන්න දෙයක් නැහැ පින්වත්, වැඩක් නැහැ. මෙන්න මේ සාරය මේ වටිනාකම තියෙනවයි කියලා කියන්න බෑ. ඒ තරම් නිස්සාරයි. ඒක ඔබට තේරෙනව නේද? ඔබට තේරෙනව ඒක? ඔබේ හිතට ඕක තේරෙන්නේ දෙයකනේ ප්‍රශ්නේ. හිතට මේක තේරුම් කරලා දෙන්න. හිත හිතන් ඉන්නේ කොහොමද? හිත හිතාගෙන ඉන්නවා සාරයි කියලා. අපි හිතාගෙන ඉන්නෝ නිස්සාරයි කියලා. හිතට ඒ නිස්සාර බව පෙන්වන්න ඕන. ආන් එවිට මේ හිතත් නිස්සාර බව තේරුම් ගන්නවා. හොඳ මිනිස්සෙක් වෙන්න යන්න එපා. ඇයි ඒ? ඔබව නරක මිනිස්සෙක් කරන මූලික අඩිතාලමයයි. ternary ඔබ හොඳ මිනිස්සෙක් වෙන්න යන්න එපා. ඔබව නරක මිනිස්සෙක් කරන මූලික අඩිතාලමයයි. ඔබට ඒක තේරෙන්නේ නැද්ද? ඒක තේරෙන්නේ නැත්නම් වෙලිකඩේ ඉන්න මිනිස්සුන්ගෙන් ගිහිල්ලා අහලා බලන්න ඕන. අර මරණය දන්නේට යොමු වෙච්ච මිනිස්සු ටික ඉන්නවනේ, ඒ මිනිස්සුන්ගෙන් අහලා බලන්න ඕන මොකද කියලා. ඒ මිනිස්සු ඔක්කොම හොඳ මිනිහෙක් වෙන නෙවැරදි මිනිහෙක් වෙන වැඩ කරපු අය. ඒගොල්ලොන්ට කිසි වෙලාවක අයුක්ති අසාධාරණේ පෙන්වන්න බෑ. ඒ කියන්නේ හොඳ මිනිහෙක් නේ, හොඳ මිනිහෙක් වෙන යන කෙනෙක්. එයාට අයුක්ති අසාධාරණේ පෙන්වන්න බෑ. ඉතින් මම කිව්වා ඒගොල්ලන්ට ගිහිල්ලා මේ ඔබට අයුක්ති අසාධාරණේ පෙන්වන්න බෑනේ. ඔව්, ඒක නිසා ඔබ අද උතන ඉන්නේ. මට නම් අයුක්ති අසාධාරණේ බලාගෙන ඉන්න පුළුවන්. මං ඒව විසඳන්න යන්නේ, මං කර්මයට බාර දීලා මම අද නැතුව ඉන්නවා. කර්මයේ සියල්ල විසඳයි වෙලාවට. මට අයුක්ති අසාධාරණේ පෙන්වන්න පුළුවන් නිසා අද මම මෙතන ඉන්නවා කියලා කිව්වා. මම ඔබත් අත කොතනද ඉන්නේ? මට අයුක්ති අසාධාරණ පෙන්වන්න බෑ කියන තැනින්ම මොකද වෙන්නේ? යුද්ධය ආරම්භ වෙනවා නේද? අයුක්ති අසාධාරණ වෙනුවෙන් සටන් වදින කොල්ලෙක් මං කියලා ඉස්සරහට යන්නේ එහෙමයි. අපිට අයුක්ති අසාධාරණයටත් හිනාවෙන්නේ නැහැ කියාව තේන්න ඕන. යුක්තිය සාධාරණයටත් හිනාවෙන්නේ නැහැ කියාව තියෙන්න ඕන. හිතන විදියනේ අයුක්තිය අසාධාරණේ කියලා හිතන්නේ, ඒ හිතන විදිය. දැන් මේ ඉස්සරහ ඇවිල්ලා බල්ලෙක් ඇත කරලා ගියෝ. අපි එච්චර හිතන්නේ නැහැ නේ. අනේ බල බල්ල ගත කරලා ගියා කියලා එක අයින් කරලා දානවා. ඔබේ ගෙදර ඉස්සරහරි ගේට්ටු ඉස්සරහරි මිනිහෙක් ඇවිල්ලා ගත කරලා ගියොත් මොකද කරන්නේ? ඈ, ඒක සමහරලාට මහා නඩු හබේකින් මිනිහ මරන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නැද්ද? අනිවාර්යෙන් කරනවා. පුදුම වැඩක් වෙලා තමයි නතර වෙන්නේ. ඇයි? අපි හිතෙන් හදාගත්ත එක. ඉතින් ආර්මේනියාත් බල්ලෙක් කියලා හිතුවා වැඩි ඉවරයි. ඒ නිසා නිරන්තරයෙන්ම කල්පනා කරගෙන ජීවත් වෙන්න. ඉස්සරහින් ඉන්නේ පිස්සෙක්, පිටිපස්සෙන් ඉන්නේ පිස්සෙක්, මං විතරයි ඥානවන්ත කියලා හිතලා කල්පනා කරලා ජීවත් වෙන්න. අනිත් අය ඥානවන්ත කරන්න යන්න උවමනාවක් නෑ. තමන් ඥානවන්ත වුණා නම් හරි. තමන් ඥානවන්ත වුණාම තමන්ගේ රශ්මිය අනිත් අයට එනවා. ඒ ඕර එක වදිනවා. එතකොට ඒ අය ඥානවන්ත වෙනවා. තමන් දුෂ්ට වුණොත් ඒ ඕර එක අනිත් අයට වදිනවා. ඒ අයත් දුෂ්ට වෙනවා. සංඥාවක් නැතුව සිටීමට සංඥාවකින්ම හැකිද? උත්තරය තමා තුළින් මතු කරගත යුතුය. වාචික උත්තරයක් නොවෙන්න ඕන. දුර්ලභ සම්පත්තියක් ලැබිලා තියෙනවා. දුර්ලභ සද්ධර්මයක් ලැබිලා තියෙනවා. ඔබ වහ වහ අවබෝධ කරගන්න. ඔබේ ඥාති මිත්‍රාදීන්ට, ධර්මල්ලන්ට මේ ධර්මය බෙදා දෙන්න. මෙය පරම අවබෝධයෙන්ම දේශනා කරන සද්ධර්මයක්. අවබෝධයෙන් තොරව එක වචනයක්වත් මා මේ මුවෙන් හෙළන්නට කැමති නෑ. මගේ ප්‍රාර්ථනාව බුදු වදනක්ම මේ මුවෙන් පිට වේවා කියලා මේ ධර්මාසනයේදී. ඉතින් එළියට ගියාම නම් මගේ වචනත් මං කියනවා මේ ධර්මාසනයේදී, මේ බුදු වදනක්ම මගේ මුවෙන් පිට වේවා කියලා මං හැම මොහොතකම අදිස්ථාන කරලා වාඩි වෙන්නේ. මේ ඥානයට බුදු වදනක්ම පහළ වේවා කියලා අදිස්ථානය කරමින් වාඩි වෙන්නේ. ඒ බුදු වදන දේශනා කරන්නට අවසර පතමින් බුදුහාමුදුරුවන්ගෙන් වාඩි වෙන්නේ. ලොවක් අතරමං වෙලා ඉන්න මොහොතක මට දැනෙනවා කොහෙන්ද මාව මෙහාට එව්වා යම් වගකීමක් ඉෂ්ට කරලා යන්න. අතරමං වෙච්ච ලෝකය යම් මාවතකට හැඩගස්සලා යන්න. ඥානාන්විත ගමනකට ප්‍රවේශයක් ඇති කරලා යන්න. තවත් අවුරුදු 2500ක් ඉස්සරහට මේ ලෝකේ මේ ධර්මයේ බැබලි බැබලි යන්න. බුද්ධ ශාසනය 2500ක් තිබිලා ලෝකේ ඉස්සරහට තියෙයි කියලා හිතන්න බෑ. තා 2500ක් යනකොට ලෝකෙත් ඉවරයි. ඒක ගෙස් කළා ඉවරයි නේද මේ වෙනකොටම. දැනට ලෝක කැලෑ ජනගහනයෙන් කීයද ඉතුරු වෙලා තියෙන 100ට? පෞගේ 100 වසේ කීයක් නැති වෙලා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ තව ඉස්සරහට මොනව කරගනේද, මොනතරම් තත්ත්වයක් ඇති වේද, මොනතරම් වසංගත ඇති වේද, මොනතරම් ලෝක විනාශයන් ඇති වේද, මොනතරම් න්‍යාස්තික පිපිරීම ඇති වේද කියන්න බෑ. තාදිදස් 500ක් යනකොට කොහොමත් ලෝකය ජනශූන්‍ය වෙන තත්ත්වයකට පත් වෙනවා. මනුෂ්‍යයට පවතින්න බැරි තත්ත්වයක් මේ පෘථිවිය තුළ ඇති වෙනවා. එතකොට ඉතින් බුදුදහම නෙමෙයි මොන මාර්ගයක්වත් තියෙන්නේ නැහැ. ඒ නිසා සියලු ආගමිකයෝ කල්පනා කරන්න ඕන මේ සියලුම සංස්කෘතික රටවල්වල පිළිවෙත් තියෙන්නේ තමන්ගේ පිළිවෙත විතරයි ඉතුරු වෙන්න ඕන, අනිත් එකා මරන්න ඕන කියන සිතිවිලි පූජකයන්ට අපි කියන්න ඕන උගන්නන්න එපා. උගන්නන්න එපා. ඒ නිසා සිංහලය මරන්න ඕන කියලා උගන්නන්න එපා. ජාතීන් ජාතීන් අතර තරඟ කරගන්න උගන්නන්න එපා. ආගම්වල කුලල් කාගන්න උගන්නන්න එපා. විවේචනයන් අතහැර දාලා තම තමන්ගේ ආධ්‍යාත්මය වෛරයෙන් මුදවා ගන්න, ද්වේෂයෙන් මුදවා ගන්න, පලිගැනීම් වලින් මුදවා ගන්න මහන්සි වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වදන මේ පණිවිඩය ඔබ ලබා දෙනවා මේක අප්‍රමාදීව වඩන්න පිණිස. අපිට පිණිස මේක අවබෝධ කරගන්නකම් ඉවසිල්ලක් නැහැ. ඒ සමයේ ඉවසිල්ලක් නැහැ පිණිස. මම පිණ්ඩපාතේ ගියත්, දානි වැළඳුවත්, කුටියට ආවත් මේක තමයි යටින් වැඩ කරේ. මම මේක කොහොම හරි අවබෝධ කරගන්න ඕන. ලංකාවේ නැත්තම් කොහේ හරි රටකර හරි මම මේක ගිහිල්ලා තේරුම් ගන්න ඕන. හැබැයි ලංකාවේ තියෙන ටික අධ්‍යයනය කරලා ඉවර කරලා යන්න ඕන කියන අදහස මගේ තිබුණා. එහෙම නැතුව ඉතින් හැම එකෙම චුට්ටු චුට්ටු ඉගෙනගෙන ගිහිල්ලා වැඩක් නැහැ නේ. යමක් ඉගෙන ගන්නවා නම් ඒක පරිපූර්ණව ඉගෙනගෙන තමයි ඒක අත්හරින්න ඕන. දැන් ආනන්ද හාමුදුරන්ගේ ඒක වැඩක් නැහැ කියලා ඔබ තීරණය කරන්න ඕන. මේ කියන වචනේ තියෙන උපරිමයට හාත්පස ගිහිල්ලා යථා අවබෝධය කරලා ඉවර වෙලයි තමයි තමන් තීරණය කරන්න ඕන මේක හරිද වැරදිද කියලා. එහෙම නැතුව අතරින් චුට්ටක් අහනවා, මෙතරින් චුට්ටක් අහනවා, මෙහෙම වැඩක් නැහනේ. එහෙම වැඩක් නැහැ. තමන් ඒක හරියට තේරුම් ගන්න ඕන. යම් පෙර භවයක පුරුදු අනුශාසන දැකපු ධර්මය දැක පරිහරණය කරපු ස්වභාවයක ලක්ෂණ තිබුණා. එහෙම නැත්තම් කුඩා කාලෙම පැවිදි වෙන්න හිතෙන්නේ, කුඩා කාලෙම බණ පොත් කියවන්න හිතෙන්නේ. අපි අවුරුදු 10 12 ඉඳලම අපිට බණ පොත් ටික කියවන්න හම්බුණා, කටපාඩම් දෙන්න හම්බුණා. ඒ ශක්තිය අද මේ ඔබට දේශනා කරන්නේ. ඒ වයසට ගිහිල්ලා මේ මහන වෙලා නෙමෙයි, අපි කුඩා කාලේ ඉඳලා ශක්තියක් ලබා ගත්තේ, ආభాෂයක් ලැබුවේ. නොකඩවාම දහම් කුසලයේ දහමේ තියෙන ශක්තිය දියුණු කරන්න අත්හරින්න එපා. දැන් ඔබ මේ මොහොත විතරයි භාවනා කරන්න කියලා ඔබේ අවධානය ධර්මයෙන් තොර කරගන්න එපා. ඔතන නැගිට ගමන් ආයෙ වෙනම ලෝකයක වගේ නිදහස යන්න එපා. ඒ ධර්මයට බන්ධනය කරගත්ත සිතෙන්ම ඔබ ගමන් කරන්න ඕන. ඒ ධර්මයට බැඳලා ඉන්නවා කියන්නේ ධර්මය කියන්නේ වෙනතුනේ එයා ක්ලීනර් එකක් ස්ටාර්ට් කළා වගේ. ඒ කියන්නේ අපි අර සුළඟෙන් ක්ලීන් කරන්නේ නේද? එකක් පණ ගන්නවල තියෙනකොට වටේම තියෙන දුහුලි ඔක්කොම ඇදලා ක්ලීන් කරනවනේ, පිරිසුදු කරනවනේ. ඒ වගේ ධර්මයට බැඳුණු හිත හැම තිස්සෙම තමන්ගේ හිත පිරිසුදු කරමින් පවතින්නේ. කොහොමද පවතින්නේ? අපි හිතනවා හවල් සිතුවිල්ලක් පහළ වුණා, මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා, මෙහෙම සිතුවිල්ල. ඒක නෙමේ ප්‍රශ්නේ. තමන්ගේ හිතෙන් කොහොම හරි මේ බන්ධනේ එළියට දාන්න ඕන. දැන් ඔබට අන්නාසි ගෙඩියක් කන්න හිතලා ආසාවක් හිතෙලා ඒක තෙරපගෙන ඉන්නවා නම් කෙනෙක් හිතන්න පුළුවන් අන්නාසි ගෙඩියක් කන්න ආසාව හිතුණා, මේ ආසාව මගේ හිතෙන් යටපත් කරන්න ඕන, කන්න හොඳ නැහැ අන්නාසි කියලා හිතෙන්න පුළුවන්. ඉතින් බණ්ණම් කියන්නේ පෙන්නුවත් මේ ඔච්චර අමාරුවෙන් දත් පිටි කාගෙන අන්නාසි කන්න තිබෙන ආසාව මේ යටපත් කරන්න දරගන්න එපා. කඩේට ගිහලා අන්නාසි ගෙඩියක් ගෙන ලස්සනට ඒක රසවත් විදිහට හදලා කපලා කාලා ඒ දුල දුක නැති කරගන්න. එතකොට ඒක ඉවරයි. එහෙම බැරිද? ඒව තමයි ඒ ආශ්‍රය නිශ්‍රය කරලා ප්‍රහාණය කරන ඒවා. ඒ දේවල් පරිහරණය කරලා ප්‍රහාණය කරන විදිය ඕකයි. සමහර දේවල් විදර්ශනාවෙන් ප්‍රහාණය කරගන්න ඕන. සමහර දේවල් ආවර්චනාවෙන් ආදීනවෙන් ප්‍රහාණය කරන්න ඕන. ඒ කියන්නේ හැමතිස්සේ මේව කර කර ඉන්න ඕනේ නැහැ. බාධාවක් පැමිණිලා තියෙනව නම් පමණයි. සමහර අය තේරුම් ගන්න නැහැනේ ඕක. පැහැතක්ම 10ක් ඈතින් තියෙන වංගුව දැම්ම හරවන්න ඕනේ නැහැනේ. වංගුවට ගියාම තමයි මේ වංගුව හරවන්නේ. ඒ නිසා බාධාවක් දැන් පැහැතක්ම 10ක් ඉස්සරහා තියෙන කන්දේ යන්න ජීර් මෙහෙ මාරු කරන්න ඕනේ නැහැනේ. බාධාවක් ආවම එතෙන්දී ඒක භාවිතා කරන්නේ. දැන් මේ මොහොතේ තියෙන තත්වයට මිසක් මේ මොහොතේ සොලියුෂන් එක යොදන්නේ එහෙම නැතුව මේ ඔක්කොම තියෙන ධර්මයේ ගෙනල්ලා මෙතන පටවල මේක හරියන්නේ නැහැ පින්වත්නි. දැන් මේ මොහොතේ ඔබේ තියෙන තත්වය අඳුනගෙන මේ මොහොතේ අවශ්‍ය කරන බණපදයේ විතරයි මේ මොහොතට හිතට ඕන. තේරුණා නේද? මේ මොහොතේ දන්නේ නැති ටිකයි මේ මොහොතේ ඉගෙන ගන්න ඕන. හොඳයි, මේ මොහොතේ තියෙන ගැටලුව මොකක්ද? ගැඹුරින් පරේෂණය කළේ නැති වුණොත් එයාට ගැටලුවක් නැහැ. ප්‍රඥාව නැති මිනිස්සුන්ට ගැටලුවක් නැහැ. ප්‍රඥාවෙන් කෙළපැමිණි අයටත් ගැටලුවක් නැහැ. එනිසා ප්‍රඥාවෙන් කෙළපැමිණීමට කෙළවරට යෑම සඳහා ප්‍රඥාවන්ත පුජ්‍යලයාටමයි ගැටලු තියෙන්නේ පින්වත්නි. ප්‍රඥාවන්ත පුජ්‍යලයාටමයි වේදනා තියෙන්නේ. ප්‍රඥාවන්ත පුජ්‍යලයාටමයි දුක දැනෙන්නේ. ප්‍රඥාවන්ත පුජ්‍යලයාටමයි තරහ යන්නේ. ප්‍රඥාවන්ත පුජ්‍යලයාමයි ඒ තරහ සංසිඳවා ගන්න. ඒක දකින්නේ මේ ඔක්කොම කරන්නේ ප්‍රඥාවන්ත පුජ්‍යලයා. මොන මනුස්සයෙකුට ඕක දැනෙන්නේ? ප්‍රඥාවන්ත මනුස්සයට තමයි තමන්ගේ සිතේ කලබලකම් පේන්නේ. ප්‍රඥාවන්ත මනුස්සයට තමයි අනිත් කෙනාගේ තියෙන සිතිවිලි වල ස්වභාවය ආවේග තේරෙන්නේ. හැබැයි ඒ ප්‍රඥාවන්ත භාවයෙන්ම තමයි ගිහිල්ලා මේ සියල්ල ඉක්මවන්නේ. එහෙනම් ඔබේ මනසේ හැටි ඔබට දැනෙනවා නම් ඔබ ප්‍රඥාවන්තයි. වේදනාව අඳුනන්නේ නැති කෙනෙක් වේදනාවේ නිරෝධය අඳුනන්නේ නැහැ පින්වත්නි. වේදනාව හඳුනන කෙනෙක්මයි වේදනාවේ නිරෝධය හඳුනන්නේ. කරන්න දෙයක් උත්සාහ කරනවා. කොහොමද කරන්න කියලා මේක කල්පනා කරනවා. කොහොමද හැඩගැහෙන්න කියලා කල්පනා කරනවා. කොයි වෙලාවක මේක අවබෝධ වේද කියලා කල්පනා කරනවා. මේ වචන වල ඔක්කොටම මම එක නමක් දෙන්න. නිෂ්ඵල සිතුවිලි. ඒක තේරුණාද පින්නතුන්ට? නිෂ්ඵල සිතුවිලි. ඒක ඔබ තේරුම් කරගන්න ඕන. ස්වාමීන් වහන්සේගේ කියලා දුන්නට වැඩක් නැහැ. මේ ධර්ම කරුණු ස්වාමීන් වහන්සේගේ දෙන අයිතිය පුළුවන් තරම් ඒක ඔබේ කරගන්න. ඒක තේරුණාද? ස්වාමීන් වහන්සේගේ කියන අයිතියෙන් පුළුවන් තරම් ඔබ අත්මීදලා ඒක ඔබේ කරගන්න. දැන් පොඩිම දරුවෝ කාලේ අම්මා තාත්තගෙන් යැපෙනවනේ. හරි. ඒගොල්ලෝ ලොකු මහත් වෙනවා කියන එකේ අදහස මොකද්ද? ඩිංග 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 අම්මා තාත්තගෙන් ඈත් වෙලා ඒගොල්ලන්ගේ කියලා ලෝකයක් ඒගොල්ලෝ හදාගෙන තනියෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්නවානේ පවුලක් වශයෙන්. අන්න ඒකට තමයි ලොකු මහත් වෙනවා කියලා කියන්නේ. එතකොට මෙතනත් එහෙම තමයි. ඔයත් පොඩි කාලේ හාමුදුරුවන්ගේ යපුනට අවසානේ පොඩ 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 ලොකු වෙනවා කියන්නේ මොකද්ද? ඔබ තුලින්ම ධර්මයේ මතු කරගෙන ශක්තිමත්ව ඔබේම ලෝකයක ඔබ කටයුතු කරන්න මහන්සි වෙන්න ඕන. ඒ ශක්තිය ඉබේම ලැබෙන්නේ පින්වත්නි, ඒ තනියෙන් පියාසර කිරීමේ හැකියාව ලැබෙන්නේ ඔබේ වර්ධනය මත. එහෙම නැතුව මේ ඈත් වෙන්න නෙමෙයි කියන්නේ. ඒ වර්ධනය මත දැන් කුරුළු අම්මා කෙනෙක් ඒ කුරුළු පැටව මේ ඔක්ලාට පස්සේ ආව ආරක්ෂා කරනවා, රැකවරණය දෙනවා. මොකද මේ පිහාටු එහෙම එන එනකන් හොදට ඉගිල්ලෙන්න පුළුවන් එනකන් තේරෙනනේ. ඉගිල්ලෙන්න පුළුවන්කම ලැබෙනකන් ඉගිල්ලෙන්න පුළුවන්කම ලැබුණාම පොඩ 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 යාව තනියෙන් ඉගිල්ලෙන්න පුරුදු වෙනවා, තනියෙන් ඉගිල්ලෙනවා. අන්නේ දවස අහන්න සන්තෝෂයෙන් ඉන්නවා. තමන් තනි වෙලා මේ ලෝකේ ඉන්න කියලා කල්පනා කරලා තනි වෙච්ච කෙනෙක් හැටියට ධර්මයේ ගවේෂණය කරන්න. කවුරුත් නැහැ ඔබට. බුදුහාමුදුරු දේශනා කරා නේද එහෙම, කවුරුත් නැහැ ඔබට කියලා. අත්තාහි අත්ත නොනත්ති කුතෝ පුත්තා කුතෝ දන. තමන්ට තමන් නැත් තමනුත් නැති වෙන දවසක් එනවා. ධනය දරුවෝ කොයින්ද කියලා. ඒ නිසා ඒ තනි වුණු හැඟීම අපිට දැනුණා. මට දැනුණා මම ඇඬුවොත් නලවන්න කවුරුත් නැහැ. මම වැටුනොත් නැගිටවන්න කවුරුත් නැහැ. ඈ මගේ දුකට අනුකම්පා කරන්න කවුරුත් නැහැ කියලා තේරිච්ච නිසා තමයි අපි තනියෙන් මේක තනි වුණු කෙනෙක් හැටියට ධර්මයේ අපි ගොඩනගා ගත්තේ. ඉතින් ඇත්ත කතාව ඒකනේ. අනිත් අය හිටියද හරි තාවකාලිකයිනේ. අනිත් එක තවත් කෙනෙක් තුලින් යැපෙන ස්වභාවය අයින් කරලා තමා තුලින්ම තමන් නැගිටින්න ඕන පින්වත්නි. තනියෙන් හුස්ම ගන්න පුළුවන් නම් තවත් කෙනෙක් අවශ්‍ය නැහැ කියන මට්ටමට තමන් ධෛර්යය සම්පන්න වෙන්න ඕන. ඒ කියන්නේ මතු පිටින් ඒ සම්බතතා ටික ඔක්කොම තිබුණාවේ, නමුත් තමන්ගේ හිතේ තෙන්ද ශක්තිමත් වෙන්න ඕන. තේරුණා නේද? අනිත් ඒ සම්බන්ධතා ඔක්කොම බිඳ ගන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. තනියෙන් හුස්ම ගන්න පුළුවන් නම් තවත් කෙනකින් උපකාර මොකටද කියන මට්ටමට තමන්ගේ හිත ධෛර්යමත් වෙන්න ඕන. මේකට කියන්නේ උචුපටිපන්න බව. පින්නතුනේ මේ වීරේවන්ත පූජ්‍යලයා නිවන ඔළුව ඇතුලේ හොයනවා. ඒ ඔළුව ඇතුලේ හැම තැනම නිවන සොයලා 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 එහාටම අවබෝධයක් ඇති වෙන්න ඕන. මේ ඔළුව ඇතුලේ නිවන නැහැ කියලා. ඒ වෙනතුරු මේ ඔළුව ඇතුලේ එයාට කාල් ගන්න ඉඩ දෙන්නත් ඕන. මොකද මේක පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤෝ හේතිනේ නේද? ප්‍රත්‍යක්ෂ මාර්ගයක් නිසා මෙයා නිකම් පිළිගන්නෙත් නෑ මේක. දැන් කෙනෙක් අපි එහෙම කිව්වට මේක ප්‍රත්‍යක්ෂ මාර්ගයක් නිසා එහෙම බාර ගන්න බෑ. උදාහරණයක් ලෙස තාත්තට බයිසිකල් පදින්න පුළුවන් කියලා, පුතාට ඉබේම ඩග්ගාල් බයිසිකල් පදින්න පුළුවන්ද? තාත්ත මහාචාර්ය කියලා පුතා මහාචාර්ය වෙනවද? නෑ. තාත්ත ඩොක්ටර් කියලා පුතා ඩොක්ටර් වෙනවද? එක පාට නෑ. ඒ වගේ පින්වත්ද මේ තමාටම ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඉඩ අවශ්‍යයි. ඒක තමයි අපිත් කළේ ඒ කාලේ. ඔළුව ඇතුලේ හැමතැනම බලලා මේ ඔළුවේ තියෙන හැම නහරයක්ම පෙරලලා බලන්න ඕන. තේරුණා නේද? හැම නහරයක්ම පෙරලලා බලන්න ඕන. එක නහරයක් ඇතුළේවත් නිවන නැත්තම් එළියට බලන්න සිද්ධ වෙනවා. දැනට ඒක නේද කරමින් ඉන්නේ. හැම ශෛලියක්ම පෙරල පෙරල බලනවා මේ ශෛලිය ඇතුළුවත් නිවන නැද්ද කියලා. ඒ එකක්වත් ඇතුළේ නිවන නැත්තම් තමයි එළියට පයින්නේ. එයාට ඒකට ඉඩ සලස්සන්න කමන්නේ. හැම තැනම රිලෝ වගේ පෙළවෙන් ගියාම දැන් මොකද කරන්නේ? මේ ඇඟේ දැම්මොත් වේවා, ගෙදර දැම්මොත් හරි වේවා, හැම එකම අවස්සල බලනවනේ. ඈ මේ රිලවෙක් ළඟ තේම තියාගත්තොත් එහෙම ඌ ඇඟේ හැමතැනම උස්සනවා. තේරෙනනේ මේ. ඒ නිසා ඒ වගේ මනස මංකි මයින්ඩ් නේ නේද? මංකි මයින්ඩ් ඒ හැටි උදාහරණ දක්වලා තියෙන ගොඩක් වෙලාවට මංකි කෙනෙක් වගේ කියලා මානසික හැටි. කවන්නේ එයාට දෙන්න. එයාම තේරුම් ගන්නේනේ. එයාව බ්ලොක් කරන්න එපා. මේ හොයලා බලන එක බ්ලොක් කරන්න එපා. එයාට තව සපෝට් එක දෙන්න එයාට බලන්න හැමතැනම. ඇයි එහෙම කියන්නේ? නෑ මෙයා ඉක්මනින් මේක බලලා ඉවර කරන්න ඕන. ඒකයි. එම හැමදා බලබලා ඉන්න උදව් කරනන් නෙමෙයි අපි හදන්නේ මේ. එයාම ඒක බලලා ඉක්මන ඉවර කරන්න ඕනේ. ඒ නිසා යාට බලන්න තව සපෝට් එක දෙන්න. උදව් කරන්න. තේරුණාද? අවසානේ ඇවිල්ලා ඇති වුණාම පැත්තටලා වාඩි වෙලා ඉඳී. මනුසත්ත පටිලාබෝ දුල්ලබෝ ලෝකස්මින් සද්ධම සවදන් අති දුල්ලබං. සද්ධර්ම ශ්‍රවණය අති දුල්ලබයි, සද්ධාව අති දුල්ලබයි, ප්‍රඥාව අති දුල්ලබයි. අපි අතිශයින් භාග්‍යවන්තයෝ වෙමු. මොනතරම් භාග්‍යයකද අපි මේ හිටින්නේ. කිසි වෙලාවක දුක් වෙන්න එපා. ඔබට අරක නෑ, මේක නෑ, මේක නෑ, මේක නෑ, මේක නෑ කියලා ඔබ අතිශයින්ම භාග්‍යවන්ත තැනක ඉන්නේ. ඔබ මෙතනත් ඉඳන් දුක් විඳිනවා නම් ඇත්තටම ඔබ තරම් මොඩේ තවත් නැහැ කියලා තමයි අපිම අපිට කියා ගන්න ඕනේ. අපි මොනතරම් වාසනාවන්තයෝද මේ සද්ධර්මය ලැබීම නිසා. ඒ නිසා අතිශයින් ප්‍රබෝධයෙන් ධර්මයේ රසගුණ ලබන්න. මේ ධර්මයේ ඇතුලේ කොයි බහරි ලෝභ ද්වේෂ මෝහ මාන මද මාන ඉරිසියා තිබුණ නම් හොඳට පරීක්ෂා කළ බලන්න. මේ වචන ඒ මොකවත් නෑ. ඕන්න ඉතින් ඔබේ ස්වරූපයෙන් බලලා දෙයක් හදාගන්න පුළුවන් ඇති. මගේ ස්වරූපයෙන් චේතාන්විත බලද්දී මට නම් කොයිකවත් අහුවෙන්නේ නෑ. යංගිසි කෙනෙකුට ඕන්න එහෙම අහුවෙන්න තිද තියෙනවා. මොකද හේතුව එයාගේ ස්වරූපයට අනුව බැලුවහම නේද එහෙම අහුවෙන්නේ දත් තියෙනවා. හදාගන්නත් පුළුවන්නේ. මොකද මේ ලෝකේ ඉන්නව වැරදි නිවැරදි කරන්න පුළුවන් දක්ෂයෝ. වැරදි නිවැරදි කරන්න පුළුවන්, නිවැරදි වැරදි කරන්න පුළුවන් දක්ෂයෝ. දෙපාර්ශ්වය මේක. ඒ වගේම සම්මයක් ප්‍රතිපදාවෙන් දකින්න පුළුවන් දක්ෂයෝ ඉන්නවා. ඉතින් පින්නතුන් ඉක්මනින්ම මේ ධර්මයේ තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. එතකොට ඔබට කෑ ගහන්න පුළුවන් මම දිනුවා මම දිනුවා කියලා. ධර්මයේ නොතේරන අයට කෑ ගහන්න පුළුවන් අන්න අරු රැවටිලා රැවටිලා කියලා. ඒ දෙපැත්තම අවකාශය තියෙනවා. ආයි රැවටිලා රැවටිලා කියන එවුනුත් තාලයක් බනහලා ආයි මම දිනුවා මම දිනුවා කියලා කියන. එතකොට අනිත් ඉන්න එවුන් ටික ඌට කියනවා රැවටුනා රැවටුනා කියලා. ඒ ලෝකෙ හැටි. තමන්ගේ කටේ දාගත්ත ලොසින්ජරේ තමන්ට රස නම් ලෝකෙම අය තිත්තයි ගුවත් අපිට ප්‍රශ්නයක් නෑ. මොකද මං ගන්න ලොසින්ජරේ මට රසයිනේ. එච්චරයි. රැවටිලා රැවටිලා කියන එකෙන් අහන්න ඕන හරි මාමත මොකද්ද? එතකොට කියනවා දන්නේ නෑලු. එන අරක ඒක නිකන් අපිට හිතෙනවා. තමන් හරි දේ දන්නේ නැතුව කිසි දෙයකට වැරදි කියා ඇඟිලි දික් කරන්න එපා. කැලේකට යන්න, ආරණ්‍යයකට යන්න, භාවනා මධ්‍යස්ථානකට යන්න තමන් හරි කියන ප්‍රතිපදාවක් තියෙනවනේ. දැන් අවබෝධ කරගෙන ඇවිල්ලා ඔන්න මම බුද්ධත්වයට පත් වුණා, අරිහත්ත්වයට පත් වුණා, මේ මාර්ගඵලලාභීත්වයෙන් මං අහවල් එකෙන් නැගිට කියලා බන්ට කියන ලැස්ති ගන්න ඕන. තේරුණා නේද? විවේචකයන්ට කියන උත්තර මම. ඈ අහවල් හාමුදුරන්ගේ එක හොඳයි, අහවල් හාමුදුරන්ගේ එක හොඳයි කියලා දායකයෝ එහාට මෙහාට තල්ලු කර කර ඉන්න ඕනත් නැහැ. තමන් අවබෝධ කරගන්න. තේරුණා නේද? තමන් අවබෝධ කරගන්න අප්‍රමාදීව. ඒ නිසා බොහෝම දයාලුකන්නව අපේ අනුශාසනය කරන්නේ. මගේ යුතුකම මම කරනවා, ඔබේ යුතුකමත් ඔබ කරන්න. මොකද ධර්මයේ අනිත් අයට බෙදා දෙන්න පුළුවන් තරම් ඔය අන්තර්ජාලයේ ඉන්න අයට මම කියන්නේ සජීවී දේශනාව යන විටත් ෂෙයා කරගන්න යාළුවන්ට, මිත්‍රයන්ට, තමන්ගේ ප්‍රොෆයිල් එකට. ඒ වගේම හැම මොහොතකම බෙදා දෙන්න. මොකද දහම අන් අයට බෙදා දීම තමන්ට සද්භාවය. ධර්මයේ පතන කෙනෙකුට, ධර්මයේ ප්‍රතික්ෂේප නොකරන කෙනෙකුට, ධර්මයේ දෙන්න ප්‍රතික්ෂේප කරන කෙනෙක්ගෙන් නම් ඉක්මනින් එක ඉල්ල ගන්න. ඔය මනුස්සයට පව් පුරවන්න ඕනේ. තේරුණා නේද? අපි ධර්මයට රුචි නැති කෙනෙකුට ධර්මය කියා දෙන්න ගිහිල්ලා ඒ මනුස්සයට පව් පුරවන්න ඕනේ. මොකද බුදුහාමුදුරු චුන්දසූකරට බණ කියන්න ගියේ නෑනේ. ඇයි ඒ? ඒ මනුස්සයට පව් පුරවන්න හොඳ නෑ කියලා. මොකද බණ කියන්න ගියානම් එයා ධර්මයට ගරහන ගැරෙහුවාම එයාගේ අපාය දෙගුණයක් වෙනවා. ඒක නිසා බුදුහාමුදුරු දේශනා කරන්නේ මං චුන්දසූකරට මහා කරුණාව නිසාම තමයි බණ කියන්න යන්නේ ඇත්ත කිව්වා. ඒ නිසා සමහර අයට අපි එහෙම මේ පව් පුරවන්න ඕනත් නැහැ. ඒ නිසා ධර්මයේ රුචි නැත්තම් අපි යාට ධර්මය කියා දෙන්න යන්න ඕනේ. ධර්මයේ රුචි අයට ධර්මය බෙදා දෙන්න. ඒක තමයි ධර්මය ලබන්න හැකියාව දෙන්නේ. ඉස්සරම අපිටත් ධර්ම කරුණු පහළ වෙනකොට පොඩි ධර්මයේ පිළිබඳව හරි මාන්නයක් ඇති වුණා. මම මේ කරුණු දන්නවා, මේ අවබෝධයන් තියෙනවා කියලා හරි ඉදීමීමක් ඇති වුණා. නමුත් මං හිතුවා මේ පොඩි ළිඳේ උනාපු මේ පොඩි වතුර ටික මං ආයි කාට හරි බෙදලා දෙන්න ඕන කියලා. මෙන්න එතකොට අලුතෙන් ආයි වතුර උනනවා. අලුත් ධර්ම කරුණු පහළ වෙනවා. ඒ නිසා ධර්මයේ අනිත්‍යයට කියා දෙන්න, අවබෝධ කරගන්න පරිසරය ඇති කරගන්න, ඇති කරලා දෙන්න. ඒක බුද්ධ වදනක්, බුදුහාඳුනන ඉල්ලීමක්. ඔබ ශාසනයේ අවසාන යුග පුරුෂයා නොවන්න. ඔබ නිසා ඔබගේ අනුග්‍රහයෙන් තව කෙනෙක් ධර්මය අවබෝධයට පත් කරන්න කියන වචනේ සෑම කෙනෙක්ගෙම ඉල්ලීමක් කළා. එතකොට ඔබේ යුතුකම ඔබ ඉෂ්ට කරන්න. මම මගේ යුතුකම ඉෂ්ට කරනවා. ධර්මය දැක ප්‍රත්‍යක්ෂ කොට දේශනා කරනවා. ඉතින් මේ ලෝකේ නොමිලේ මිනිස්සුන්ට පැණියක්වත් දෙන්න බැරි කොට, ඒක මීපැණිවත් දෙන්න බැරි කොට කොහොමද අපි ධර්මය දෙන්නේ? මං හිතන්නේ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා මේ බණ ටික කියන්නේ නැතුව අපි කිව්වනම් සිග්මන් ෆ්‍රොයිඩ් කියලා තියෙනවායි කියලා මේ බණ ටික කිව්වම විශ්වාසනම් ඊට වඩා. දැන් ඒකට හේතුව මේ අර පැණිය ගැනපු හොයපු හැවිල්ල අපේ මිනිස්සු අර එන්නත ගැන හොයන්නේ නැහනේ. කවුරුත් එන්නතට අර රසායනිකය දාලා තියනවා, මේ රසායනික මිශ්‍රය තියනවා, මේ එන්නත ගත්තාම මේ 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 හානිය සිද්ධ වෙනවා, කාලයක් යනකොට ඔක්කොම අඩපණ වෙනවා, අර මේකේ මුකුත් කතාවක් නැහැ. සුද්ධනම් දෙන්නේ මොනවද මේ 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 මොනවද සයිනයිඩ් උනත් කමන්නේ අපි මිනිස්සු ගා ගන්නවා. සුද්ධනේ වන්නේ සුදු මාත්‍යය වන්නේ ඒක ගා ගන්න ඕන. ඒ තරමට අපේ මනස ප්‍රාථමික වෙලා ඒකට මම හිතන්නේ පොඩිම කාලෙම ගහන එන්නතක් බලපාන ඇති. ඒ පොඩිම කාලේ ගහන එන්නතක බලපෑමක් එක්ක වෙලා වෙන්නේ නැති. ඒකටම ඒ පුරු වෙලා තියෙනවා. අපි මිනිස්සුන්ට සංකල්ප ඇති කරාම හරියට සංකල්ප වලට බය වෙනවා. කවුරු හරි කෙනෙක් අරක විකෘතිය කියලා කියපු ගමන් ඒක විකෘතිය කියලා හිතන්න පුරුදු වෙනවා. ඒක හොඳ නෑ කියලා කිව්වොත් එහෙම හරිම ප්‍රෝඩාවල් වලට එහෙම නෙමෙයි. හොඳයි කිව්වත්, හොඳ නෑ කිව්වත්, විකෘතිය කිව්වත්, ප්‍රකෘතිය කිව්වත් තමන් නිහඬ තැනක ඉඳන් පරීක්ෂණය කරන්න තමන් ගවේෂණය කරන්න ඕනේ. අපි හිටිය සභාපති මහත්තයෙක්, මේ හිටපු අධ්‍යාපන කොමසාරිස්තුමා බෝගොඩ ප්‍රේමරත්න මහත්තයා, එතුමන් දවසක අහවල් හාමුදුරුවෝ බලන්න යන්න ඕන මට කියලා කිව්වලු. කෙනෙකුට කිව්වහම එතුමා කිව්වලු, හා හා ඒ යන්න එපා මහත්තයා, ඒ හාමුදුරුවෝ විනය වර්ධනකාරයෙක් කිව්වලු. තේරුණා නේද? ඒ මහත්මයා බුද්ධිමත් කෙනෙක්, ඥානාන්විත කෙනෙක්. එතුමා කියලා තියෙන එක්වනේම විනය වර්ධන කෙනෙක්. ඒ කියන්නේ හොඳ කෙනෙක්. එහෙන් යන්න ඕන බලන්න. තේරෙන්නේ නේද? තේරෙන්නේ. දැන් ඒක නිසා දැන් ඒක තමයි ස්වභාවය. කවුරු හරි මිනිස්සෙක් එකපාරට කිව්වොත් ආ ඒ යන්නකෝ ධර්මයේ විකෘති කරනවා කියලා කිව්වොත් එහෙම කියන මනුස්සයා දිහා ඉස්සෙල්ලා බලන්න ඕනේ මක් කියන මනුස්සයට විකෘතිද ප්‍රකෘතිද කියලා. ඒ මනුස්සයට විකෘති වගේ කියලා ඔබට පේනවනම් ඔබ ටක් දාලා හිතන්න ඕන මේ මනුස්සයා විවේචනය කරන තැන ෂුවර් එකට ධර්මය ඇති කියලා. තේරුණා නේද? මොකද අරයා විකෘති වගේ හැඩයක් තියෙනවා නම් අනිවාර්යෙන් එයා විකෘති නම් හරි දේ තමයි ප්‍රතික්ෂේප කරන්නේ. එතකොට අපිට අදාල යන්න ඕන ඒ ප්‍රතික්ෂේප කරන තැනම බලන්න ඕන ගිහිල්ලා. අවදියෙන් බලන්න, සිහියෙන් බලන්න. අපි කියන්නේ කිසිම පොතක් කියවන්න එපා කියලා. අපි කියන්නේ කිසිම දේශනයක් අහන්න එපා කියලා කියන්නේ. හරි දේ ගන්න, හරි දේ ගන්න. හරි දේ ගත්තාම ඔබේ ළඟ ඉතුරු වෙන්නේ මොනවද? හරි දේ ගත්තාම ඔබ ළඟ ඉතුරු වෙන්නේ අකාලික බව පමණයි. හරි දේ ගත්තනම් ඔබ ළඟ ඉතුරු වෙන්නේ නිරෝධය පමණයි. හරි දේ ගත්තනම් ඔබ ළඟ ඉතුරු වෙන්නේ විමුක්තිය පමණයි. හරි දේ ගත්තනම් ඔබ ළඟ ඉතුරු වෙන්නේ නිර්වාණය පමණයි. හරි දේ ගත්තනම් ඔබ ළඟ ඉතුරු වෙන්නේ නිර්වාණය පමණයි. හිස් බව පමණයි. ඔබ හිස් බව අඳුනනවද? නැහැ. පුහුදුන් සත්වයෝ ලෞකික කිසි කෙනෙක්, ගිහි පැවිද්දෝ කිසි කෙනෙක් හිස් බව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඔබ හිස් බව කියන්නේ මේ පේන ශූන්‍යතාවයට. එහෙම නේද? ඔබේ සංඥාව තුළ මැවෙන ශූන්‍යතාවයට තමයි ඔබ හිස් බව කියන්නේ. ඒක හිස් බවක් නොවේ. ඒ තුලත් ඒකකයක් තිබෙනවා. එහෙමනම් ඒ හිස් බව වැරදි. මේ ලෝකෝත්තරව කතා කරන හිස් බව සංඥා රහිතයි. අරක සංඥා සහිතයි. හොඳට මතක තියාගන්න. එහෙමනම් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වහවා සත්‍ය අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේහි පින් ඇති දායකත්වය දක්වන්නේ තිලක් ප්‍රනාන්දු පින්වත් මහත්මයා සහ දිල්කී ප්‍රනාන්දු පින්වත් මහත්මිය විසින්. අරමුණ බවට පත්වන්නේ පළමු උපන්දිනය සමරන පෙවින් ගුණතිලක. පුතුණුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට, පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, මේ ලැබුවා වූ උතුම් මනුෂ්‍යාත්ම භාවය අර්ථාන්විත කරගෙන ගුණ නැන තන ගොඩනගාගෙන ධර්මයෙන් ජීවිතය සනසවා ගන්නට සරු ආරක්ෂාව ලැබේවා, නිදුක් නිරෝගී බව නිගාසිර සම්පත් සලසා ගන්නට ඒ සියලු බල සම්පatti ලැබේවා, කුඩා කාලයේම ඒ ධර්මානිසංස බලය, දහම් කුසල බලය ආශිර්වාදයේ ලබන්නට ඒ පින්ගුණ ලැබූ ඒ පින්වත් පුතුණුවන්ට සියලු යහපත සැලසේවා, රත්නත්‍රේ ආශිර්වාදේ වේවා කියලා ඒ පෙවින් ගුණතිලක පින්වත් පුතුණුවන්ට සියලු යහපත පිණිස අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සුභ උපන්දිනයක් වේවා කියලා සත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම පින්නතුන් පවුලේ පින්නතුන්ගේ නමින් සමුගන්නට යෙදුණු ඒ සෝමාවති පුංචි හේවා මෑණියන්ගේ, ඒ වගේම චාල්ස් ප්‍රනාන්දු සහ සමන් බණ්ඩාර යන පියවරුන් දෙපළ ඇතුළු පවුලේ සියලුම වංශ පරම්පරාගත ඥාති වර්ගයාට සසරින් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දායකත්වයේ දරණේ දිල්කී ප්‍රනාන්දු පින්වත් මෙතෙණිය සෙත් ප්‍රාර්ථනා කරනවා. කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් සුජීවත්ව සිටින මෑණියන් වන ඒ රාණි බණ්ඩාර පින්වත් මෑණියන් වහන්සේ ඇතුළු පවුලේ හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත්, සියලු දෙනාටමත්, ලෝකවාසී හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන්නටත්, ඉක්මනින් වහවහ සත්‍ය අවබෝධය වන්නටත් මේ උතුම් දහම් කුසලයේ හේතු වාසනා වේවා කියලා අද දවසේ දායකත්වයේ ධර්මයෙන් ඒ කටයුතු කරන පින්වත් තිලක් ප්‍රනාන්දු පින්වත් මැතිතුමත් ඒ වගේම දිල්ගේ ප්‍රනාන්දු පින්වත් මැතිණියත් ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ හැම දෙනාටම ආයුර ආරෝග්‍යණ සම්පත් ලැබේවා. යහපත් උතුම් ප්‍රාර්ථනා සඵල වේවා. සද්ධර්මයෙන් තව තවත් එළිය ආලෝකය ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මේ දහම් සිසිලස ලබන්නට මේ පින්වත් ධර්ම මණ්ඩපය හදා දුන් සාදා දුන් පින්වත් චන්දන තිසේරා මැතිතුමන්, ශාම්ලි තිසේරා මැතිණිය ඇතුළු හැම දෙනාටම, ඒ වගේම නන්නායුරින් දාන දායකත්වයේ දක්වන හැම දෙනාටම, නන්නායුරින් ධර්ම පුස්තක මුද්‍රණය කිරීම සඳහා අප වෙත දායක වන ඒ පින්වතුන් හැම දෙනාටම, ඒ වගේම ගිය වසර පුරාවටත් ධර්ම දේශනා දායකත්වයන් දැරූ ඒ සියලු පින්වතුන්ටත්, ශාසනෙහි ධර්මයේ බෙබලීම හැමදාම ප්‍රාර්ථනා කරන, ශාසනාලයෙන් වැඩ කටයුතු කරන ගිහි පැවිදි සියලු දෙනාටමත් ආයුරාරෝග්‍ය සම්පත් ලැබේවා. සද්ධර්මයේ නිවීම සැනසීම හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.